නිදහස් 17 වසරේ පළවෙනි මාසේ 22 වෙනිදා භාවනා වැඩසටහන නිරෝධය හඳුනා ගනිමු නිවන හඳුනා ගනිමු ඒ නිරෝධය ඒ නිවන ඈතක නොවේ ඇත්තේ ඔබ සමීපේමයි ඔබ ළඟමයි ඔබ ළඟම ඇති ඔබ සමීපයම ඇති ඒ නිරෝධය ඒ නිවන ප්‍රත්‍යක්ෂ කොට සාන්දීප්තික කොට ලබා ගැනීමේ වගකීම තිබෙන්නේ ඔබට තමන්ගෙම නුවණැසින් තමන්ගෙම ප්‍රඥාසින් තමන්ගෙම ඇස් දෙකෙන් තමන්ට දකින්න පුළුවන් නිවනක් ඒ නිවන දකින්න තමා දෙසට හැරෙන්න තමා දෙසට හැරෙන්න බාහිරයට හැරුණු හැම මොහොතකම අපේ ඇස අවදි වෙනවා නිවන වැසී යනවා යම් මොහොතක ඇස අවදි වේද නිවන නොපෙනී යනවා යම් මොහොතක කන අවදි වේද නිවන නොපෙනී යනවා යම් මොහොතක දිව අවදි වේද ශරීරය අවදි වේද මන අවදි වේද නිවන නොපෙනී යනවා එහෙමනම් පින්නතුනි අපි දෙසට හැරුණු මොහොතක පමණයි අපට නිවන පේන්නේ අපි යම් දෙයක් තදින් ග්‍රහණය කරනවද ඒ ග්‍රහණය කළාද යම් දෙයක් විවෘත කළාද ඒ විවෘත කරපු ප්‍රදේශයෙන් අපිට සුලන් හමා එන්නාසේ අපිට අරමුණු සිතුවිලි කෙලෙස් ඇලීම් ගැටීම් බැඳීම් ඔය කියන හැම දෙයක්ම ඒ විවර කරපු දොරටුවස්සේ පැමිණෙනවා බලන්න බුදුරජාණන් වහන්සේගේ බුදු පිළිම වහන්සේ තුල දකින්නට ලැබෙන්නේ කුමක්ද සියලු දොරටු වසාගෙන නිහඬව සිටිනවා සෑම බුදු පිළිම වහන්සේ නමක්ම සමාධියෙන් ඉන්න බුදු පිළිම වහන්සේ නමකගෙන අපිට දකින්න තියෙන මොකද්ද සියලු දොරටු වසාගෙන නිහඬව ඉන්නවා බාහිරින් පමණක් නෙමේ ආධ්‍යාත්මික වශයෙන් පවතින දොරටු අපි ඇස කියන දොරටුව වසාගත්තට නේද චක්කු විඥානේ වැහිලා නැහැ චක්කු විඥානේත් වැහිලා බුදු පියාණන් වහන්සේගේ එකත් නිරෝධ වෙලා තියෙන්නේ. කනින් මොනවත් ඇහෙන්නේ නැති වුණාට මදිනේ. ඈ සෝත විඥානෙත් වැහිලා. එහෙම නැත්තම් නිරෝධ කරලා. ඒ වගේම ගාහන විඥානෙත් නිරෝධ කරලා. චිව්වා විඥානෙත් නිරෝධ කරලා. කායි විඥානෙත් නිරෝධ කරලා. මනසත් නිරෝධ කරලා වාසය කරා කොහොමද නිරෝධ කළේ මේ ලෝකෙට දීපු සංඥාව මිරිඟුවක් කියලා තේරුම් ගැනීමෙන් අවබෝධ කර ගැනීමෙන් සංඥාව සත්‍යයක් කියලා තේරුම් ගත්ත අය මොකද කරන්නේ සංඥාව සත්‍යයක් කියලා තේරුම් ගත්ත අය සංඥාව පස්සේ ගමන් කරනවා සංඥාව වෙනස් කරගෙන සංඥාවෙන් නිවන් දකින්න පුළුවන්ද කියලා බලනවා ඔන්න ලෝකේ වරද්දවගත්ත තැන භාවනා සියල්ලම වර්ධින තැන සංඥාව ගන්නවා සත්‍යයක් කියලා සංඥාවක් අරගෙන නැගිටලා ඒ සංඥාවට අහු වෙන දුර යනවා කොච්චර දුර යන්න පුළුවන්ද සංඥාවේ ඈ සංඥාවෙන් අරමුණු කරගෙන යන්න පුළුවන් ඕනනම් උපරිමයේ තමයි නේව සංඥා නා සංඥායතන සංඥා නිරෝධයක් නැහැ එහෙමනම් භාවනාවන් වලින් ලෝකයේ තියෙන සොය සමතේ පවතින භාවනාවන් වලින් යෝග භාවනා ක්‍රම වලින් යන්න පුළුවන් දුර තමයි නේව සංඥා නා සංඥායතනය. ඒත් බුදුරජාණන් වහන්සේ ගමන් මග අනිත් පැත්තෙන් ගමන් කළා නේව සංඥා නා සංඥායතනට ගිහිල්ලා නෙමෙයි එතනින් එහාට සංඥා නිරෝධය කරන්නේ කට්ට අනිත් පැත්තට කරකැව්වා පටිසෝතගාමී ප්‍රතිපදාවෙන් ඉක්මනින්ම අනිත් පැත්තට කිට්ටු වුණා. නේද නේව සංඥා නා සංඥායතනටත් එහා පවතින සංඥා නිරෝධය ආරම්භයේදීම ලබන ක්‍රමය පැහැදිලි කරන්න. තේරුම් කරලා දුන්නා සංඥාව මිරිඟුවක්. සංඥාව මායාවක්. ඒ මායාකාරී සංඥාවටයි ඔබ හසු වී සිටින්නේ. ඒ සංඥා උපාදානයයි තියෙන්නේ. ඒ මිරිඟුවක් වැනි රූප උපාදානයයි තිබෙන්නේ. ඒ මිරිඟුවක් වැනි වේදනා උපාදානයයි තිබෙන්නේ. ඒ මිරිඟුවක් වැනි විඥාන උපාදානයයි තිබෙන්නේ කියලා දේශනා කරා. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධා දුක්ඛා මෙතන තියෙන ප්‍රශ්නේ පංච උපාදානස්කන්ධයයි කියන එකයි ඒකේ තේරුමනේ. දුක්ඛා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මෙතන තියෙන ප්‍රශ්නේ පංච උපාදානස්කන්ධයයි වෙන දෙයක් නෙමෙයි. එතකොට පංච උපාදානස්කන්ධෙන් එහා වෙන බණක් කතා කරන්නේ නැහැ මම. මොකද හේතුව මං එහෙම කාටවත් මේ සූත්‍ර අභිධර්ම කියලා දෙන හාමුදුරු කෙනෙක් නෙමෙයිනේ. ඒව වෙනම ඉගෙන ගන්න පුළුවන්. එතකොට මට හැමදාම මුල් වෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. නොදන්නා ගාථා දහසක් උගන්වන්නේ නැහැ. එක ගාථාවක් ප්‍රත්‍යක්ෂ වෙනතුරු කියාදෙනවා. එක කොටස ප්‍රත්‍යක්ෂ වෙනතුරු කියා දෙනවා. ඔබත් තෝරගන්න මොකද්ද හොඳ ක්‍රමේ කියලා. නොදන්න කමට ගාථා 1000ක් ඉගෙන ගන්නවද භාගෙට භාගෙට භාගෙට? එහෙම නැත්නම් එක ගාථාවක් හරියට පූර්ණව ඉගෙන ගන්නවද? ඒකනේ වෙලා තියෙන්නේ නේද? අපි සූත්‍ර 84000ම කියෙව්වත් ඔක්කොම භාගෙට කාලට එහෙම නැත්තම් ඔය ගෑවිලා යන්න ඒකේ තේරුමක් ගන්නවා මිස හරියට ඒ සූත්‍රයේ ගැඹුරට ගැඹුරින් ගැඹුරට යන්න නැති ගතියක් තියෙනවා. ඒක ශ්‍රාවකයාගේ තියෙන දෝෂය. ශ්‍රාවකයා කල්පනා කරන්න ඕන මෙහි පූර්ණත්වයට තේරුම් ගැනීමෙන් තමයි මම ඉස්සරහට යන්න කියන්නේ කියලා. අපේ උදවිය ඉතින් හිතනවා මම මේව දන්නවයි කියලා. ඒ තමන් දන්න ප්‍රමාණයට දන්නවා. පැහැදිලිනේ? දන්න ප්‍රමාණයට දන්නවා. තමන් දන්න ප්‍රමාණයට දන්නවා. ඒක දන්නවයි කියලා හිතන එක තමයි ඔය කරන්නේ. එහෙම නැතුව ඒ කාරණේ උපරිමයට දැනගෙන නෙමෙයි. ඒ කාරණේ බුදු කෙනෙක් දැක්ක විදිහට දැනගෙන නෙමෙයි. මම දන්න ප්‍රමාණයට දන්නවා. පොතේ ලියලා තිබුණු ප්‍රමාණයට දන්නවා. කියලා දුන්නු ප්‍රමාණයට දන්නවා කියන එකයි ඔය දන්නවා කියලා කියන්නේ. ඒ දැනීම වැඩක් නැහැ පින්නතුනි. බුදු කෙනෙක්ගේ දර්ශනය දක්වා රහතන් වහන්සේ කෙනෙක්ගේ දර්ශනය දක්වා ඒ දර්ශන පාඨය ඒ දර්ශන සූත්‍රය දේශනාව අපි පරිශ්‍රණය කළ යුතුයි අවබෝධ කරගත යුතුයි. ඇයි අපි මේ අවබෝධ කරගන්නේ? අපි අවබෝධ කරගන්න උත්සාහ කරන්න පින්නතුනි අපේ ජීවිතයට වෙන නිවනක් නැහැ, වෙන පිහිටක් නැහැ. දරුවන්ගේවත් අපි එහෙම පිහිටක් බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. ධර්මයේ පිහිට ලබා ගත්තාම ඒ වගේම ලෝකයේ වෙන කෙනෙක්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. අදෘශ්‍යමාන කෙනෙක්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෘශ්‍යමාන නොවු දැකපු නැති කෙනෙක්ගෙන් පිහිට ඉල්ලන්න ඕනේ නැහැ. අදෘශ්‍යමාන නොපෙනෙන අයගෙන් පිහිට ඉල්ලනවා කියන්නේ ඒක තමයි මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. දෘශ්‍යමාන නැති තමන්ගේ ආධ්‍යාත්මයට හෝ මේ ඇස්වලට පේන්නේ නැති කෙනෙක් ගැන නිකන් සංකල්පයක් තියෙනවා නේද? ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටිය. දැන් බුදුවරු දේශනා කරේ දෙවියෝ ගැන දැකලා බුදුහාමුදුරන්ට දෙවියන් පේනවා. ඒක වෙනම දෙයක්. නමුත් අපි තේරුම් කරගන්නට ඕන මේ මිත්‍යා දෘෂ්ටිය ස්වභාවයෙන් අපිට බෑ නිවන තේරුම් ගන්න. සම්මා දිට්ඨිකයි සාන්දිට්ඨික වැඩපිළිවෙලකටයි කැමැත්තකටයි ගමන් කළ යුතුව පවතින්නේ. නිවන දකින්නේ මොන ඇසින්ද? මසසින් බෑ, මනසින් බෑ, ප්‍රඥාසනුත් බෑ, විද්‍යාසනුත් බෑ. හැබැයි ඒව තියෙන්න ඕන. ඒව නැති කෙනෙකුට නිවන හොයාගන්න බෑ. ඒව තියෙන්න ඕන. නිවන හසු වෙන්නේ සම්‍යක් ඇස කියන අවස්ථාවට පත් වෙනකොට. නිවන දකින්නේ සම්‍යක් ඇසෙන්. ඒකට සම්‍යක් ඇස බවට පරිවර්තනය වෙන්නේ ඔබේ තියෙන අර මස්ස මනස විද්‍යායස පූර්ණත්වයට පත් වෙලා ගමන් කරලා සම්‍යක් ඇස කියන එක තමා තුළ පහළ වෙනවා. අන්න ඒකටයි ලෞතර බුදු කෙනෙක් චක්කුං උදපාදි කියලා දහම්මැස කියලාත් අපි මතක් කරනවා එකට. ඒ දහම්මැස පහළ වෙන්නේ නැතුව නිවන් පේන්නේ නැහැ. එතකම්ම පේන්නේ කෙලෙස්. එතකම්ම පේන්නේ අතීතේ. එතකම්ම පේන්නේ අනාගතේ සහ වර්තමානය. එතකම්ම පේන්නේ මමත්වය. මමත්වයේ ඇසින් බලන මමත්වයට අනුරූප වූ ලෝකයක් පේනවා. එතකොට ඒක පුජ්‍යලැස්ස නේද පින්නතුනේ? ඒක පුජ්‍යලැස්ස. ඒකේ නැහැ සම්‍යක් ඇස කියන එක, සදහම් ඇස කියන එක ඒකේ නැහැ. සදහම් ඇස පහල කරගන්න ඕන. කොහොමද සදහම් ඇස පහල කරගන්නේ? ලෝකය අත්හරින්න වෙනවා. කොහොමද ලෝකය අත්හරින්නේ? ලෝකේ කුමකින්ද අල්ලගෙන ඉන්නේ? ලෝකේ අල්ලගෙන ඉන්නේ හරි පොඩි දෙයකින්. මුළු ලෝකෙම අල්ලගෙන ඉන්නේ පින්නතුනේ සංඥාවෙන්. හරිම සරලයිනේ. ඉතින් මේක පොඩි ළමයටත් දකින්න පුළුවන් දහමක් නේ. මුළු ලෝකෙම අල්ලගෙන ඉන්නේ එක නූලකින්, එක දෙයකින්, සංඥාවෙන්. සංඥාව ඇතුලේ අර පහම තියෙනවා. මොකද අපි පින්නතු ඉගෙන ගන්නවනේ නේද? පංච උපාදානස්කන්ධය කියන්නේ වෙන් කරන්න බැරි එකක්, එකට පවතින දෙයක්, එකක් නැති වුණොත් සියල්ල නැති වෙන එකක් කියලා පින්නතුන් දන්නවා. ඒ නිසා අවිනිර්භෝගික ධර්මයක් වෙන් කරන්න බැරි එකක්, එකක් පවතිනකොට සියල්ල පවතිනවා. සංඥාවෙන් අල්ලගෙන ඉන්නේ. සංඥාව තුළ ඒකාන්තයෙන් වේදනා තියෙනවා. සංඥාව තුළ ඒකාන්තයෙන් විඥානෙ තියෙනවා. සංඥාවේ ඒකාන්ත වශයෙන්ම නාම රූප තියෙනවා. සංඥාව සත්‍යයක්, සංඥාව නිත්‍යයි. ආන්න මේ ලෝකේ මිනිස්සයා නිත්‍ය කොට ගන්නා වූ ස්වභාවය. එහෙමනම් මේ සංඥාව නිත්‍යයක් කොටගත්ත සියලුම බෞද්ධයෝ අබෞද්ධයෝ බවට හැටියට ලෝකේ පවතිනා වූ සියලුම සත්ත්ව ප්‍රජාව ජීවත් වන්නේ නිත්‍ය කියන තැන. ඒක නිත්‍යයි කියලා ගන්නෙම සුඛ නිසා, Tamanda සුඛයි කියලා පේන නිසා. සුඛයක් බලාපොරොත්තුෙන් තමයි ඒක නිත්‍ය කොට ගන්නෙ. ඒක ආත්මයි, එහෙම නැත්නම් ඒක තමයි මගේ ජීවිතේ, ඒක තමයි මම කියලා කියන්නේ. ආත්මය කියන්නේ ඒක සදාකාලික පැවැත්මක සේවෙතත් ආත්මය. මගේ එහි යම් ස්වરૂපයක් ඇත, එහෙම නැත්නම් එහි යම් ගුණයක් ඇත, එහි යම් හැඩයක් ලක්ෂණයක් ඇත. ආත්මීය ස්වરૂපය තමගේ ජීවිතයට තදින් බද්ධ වූ කාරණයක් එහි ඇති බැවින් ඒ කියනවා ආත්මීය ස්වરૂපය. ආත්මය කොට ගත්තා. ආත්මය කොට ගත්තට පස්සේ ඕනම දෙයක් වෙනතුනේ අත්හරින්න බෑනේ. ඔය දේව විශ්වාසයක් වේවා, ආගමික විශ්වාසයක් වේවා, ආත්ම කොට ඇඟට ඇතුළු වුණාට පස්සේ යාට ඒක අයින් කරන්න බෑ. අවිද්‍යාව පරමම් මලං. ආගමක් නැතුව උපදින මිනිස්යාගේ ඇඟ ඇතුලේ ආගමක් පැටළුණාට පස්සේ ඒක හොදන්න බෑ. එතකම්ම අර ආරූඪේ ලෝකයා විසින් ඇති කරන ලද ආරූඪය තුල, මෝහණය තුල, මනෝභාවය තුල වයසට ගිහිල්ලා මේ යනකම්ම පුහුදුන් සත්වයා, පුතජන සත්වයා, අඥාන සත්වයා ඒ දෘෂ්ටිය මත, ආරූඪය මත ජීවත් වෙලා මැරිලා යන්නේ. සත්‍යයට පිවිසෙන්නේ නැහැ ඔව්. සත්‍යයට හැමෝටම පිවිසෙන්නත් බෑ පින්නතුනි. ලොකු පිනක්, කුසාංසාරික කුසලයක් තේන්න ඕන. සමහර අය කියන මේ අපි නිවන් දකින්නේ සසරින් මිදෙන්න කියලා. ඒ කියන්නේ යා සසරක් තියෙනවායි කියලා පිළිගත් එකන එකෙන් අදහස් වෙන්නේ. සසරක් කියන එකක් තියෙනවායි කියලා අල්ලගත්තාම සසරින් මිදෙන්න ලෑස්ති වෙනවා. මෙතන මිදෙන ඇත්තෙම මිදෙන්න සසරක් නැහැ. ඒක තේරුම් කරගන්න ඕනේ. මිදෙන්න සසරක් නැහැ කියලා තේරුම් කරගන්න. ඒක තමයි සසරින් මිදීම. මිදෙන්න සසරක් නැහැ. මැරෙන්න කෙනෙක් නැහැ. මැරෙන්න කෙනෙක් නැහැ. උපදින්න කෙනෙක් නැහැ. ඉපදුණු කෙනෙක් නැහැ. මේක සම්මුතියක්ද? මේක සම්මුතිය නෙමෙයි. මේක පරමාර්ථය. සම්මුතියට එහෙම ගලපන්න පුළුවන් කම නෑ. සම්මුති විඥාණයට ආපු ගමන්ම මොනවද තියෙන්නේ? ඉපදුණු කෙනෙක් ඉන්නවා, ජීවත් වෙන කෙනෙක් ඉන්නවා, මැරෙන කෙනෙක් ඉන්නවා, නැවත නැවත උපදින කෙනෙක් ඉන්නවා. ඒ උපත අවසන් කරනවා කියලා කියන්නේ ආන්නේ පරමාර්ථ දර්ශනය තමන් හරියටම දකිනවා. පවතින කෙනෙකුත් නැහැ, මැරෙන කෙනෙකුත් නැහැ, ඉපදුණු කෙනෙකුත් නැහැ. හොඳයි පින්නතුන මේ ගැන මොහොතක් හිතන්න. අතීතය ගැන සිතන්නේ කවුද? මම. අනාගතය සිතන්නේ කවුද? මම. වර්තමානය ගැන සිතන්නේ කවුද? මම. භාවනා කරන්නේ කවුද? මම. විදර්ශනා කරන්නේ කවුද? මම. නිවන් දකින්න උත්සාහ කරන්නේ කවුද? මම. හිත හිස්ව තබා ගන්න උත්සාහ කරන්නේ කවුද? මම. සිතේ සිටිවිලි දෙස බලබලා ඉන්නේ කවුද? මම. සිත ඔහේ ආදෙන් තියෙන හැටියට තිබෙද්දෙන් කියලා හිත අතහැරලා ඒක දිහා බලාගෙන සිටින්නේ කවුද? ඒත් මම. ඔය කිසිම තැනක මමත්වයෙන් නිදහස් වෙලා නැහැ. ඒ කිසිම තැනක නිරෝධ සංඥාව සම්‍යක් ඇස පවතින්නේ නැහැ. සම්‍යක් ඇස පුජ්‍යල විඥානය තුල පිහිටවන්නට බෑ. සම්‍යක් ඇස පුජ්‍යල විඥානය තුල කියන්නේ පුජ්‍යලේකු සතුව පවතින ඒ විඥානය මත සංඥාව මත වේදනාව මත පිහිටවන්නට බෑ. එවනම් අපි වටහා ගන්න ඕනේ මොකක්ද? විඥාණයෙන් වැඩක් නැහැ. කසිකබල් විඥාණය. සංඥාවෙන් වැඩක් නැහැ. මේ කසිකබල් සංඥාව. මේ මනසින් වැඩක් නැහැ. මේ කසිකබල් මනස. මෙතෙක් කාලයක් මේ හිත විශ්වාස කරගෙන හිතෙන් සියල්ල දැනගත හැකි, සිතෙන් සියල්ල අවබෝධ කරගත හැකි, සිත ඇරෙන්නට වෙන දෙයක් ලෝකේ නැත කියලා සිතාගෙන සිටියේ දේ බින්දි ගෞතම බුදුරජාණන් වහන්සේ. හිතෙන් පලක් නැහැ කියලා තේරුම් ගත්තා. ඇසෙන් පලක් නැහැ, කනෙන් පලක් නැහැ, දිවෙන් පලක් නැහැ, ශරීරයෙන් පලක් නැහැ, මනෙන් පලක් නැහැ, වැඩක් නැහැ කියලා තේරුම් ගත්තා. ඔක නේද අනිත්‍ය තේරුම් ගැනීම කියන්නේ? අනිත්‍ය කියලා දෙයක් මේ මිනිස්සුන්ගේ ඔළුවට ගිහිල්ලා තියෙනවා තනි කර මිත්‍යා දෘෂ්ටිය. බෞද්ධය ළඟ නේ අනිත්‍ය දේ තියෙන්නේ. ලෝකෙත් තියෙනවා, භාෂාව තුළ තියෙනවානේ. තනි කර මිත්‍යා දෘෂ්ටියක් ගිහිල්ලා තියෙනවා. සංස්කාරක ධර්මයන්ගේ වෙනසීම අනිත්‍ය කොට ගැනීම තනි කර බරපතල මිත්‍යා දෘෂ්ටියක්. ඒක මහා බරපතල විදියට මිනිස්සුන්ගේ ජීවිතවල නිත්‍ය බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඔවුන්ගේ සංකල්පය නිත්‍ය කරගෙන තියෙනවා. අනිත්‍ය කිසි කෙනෙකුට කිසිදු වෙලාවක නිත්‍ය කරගන්න බෑ. අනිත්‍ය මිත්‍යා දෘෂ්ටියක් හැටියට සංකල්පගත කරගත්ත නිසා තමයි අනිත්‍ය ග්‍රහණයකින් ලෝකේ ජීවත් වන්නේ. අනිත්‍ය ග්‍රහණය කරන්නෝ අනිත්‍ය සදාකාලිකයි අනිත්‍ය නිට්ටයයි කියලා ගත්ත අය. ඒක හරි සරල තැනක තියෙන්නේ. ඒ අදහස අර මේ තරුණයෝ යෞවනයෝ කියන්නේ වෙනස් නොවන එකම දේ වෙනස් වීමයි කියන වගේ බොහොම සරල වචනයක් වගේ. අනිත්‍යයි කියන්නේ කැඩෙනවයි බිඳෙනවයි විනාශ වෙනවයි කියන එක. අර වෙනස් නොවන එකම දේ වෙනස් වීමයි කියන වගේ සරල වචනයක්. වෙනස් නොවන එකම දේ වෙනස් වීම වෙන්නේ කොහොමද? වෙනස් නොවන එකම දේ වෙනස් වීමයි කියලා කියන්න බෑනේ. අනිත්‍යයි කියලා කියන්නේ දෙයක් පිහිටන්නේ නැහැ, පවතින්නේ නැහැ කියන එක කියන්න බෑනේ. අනිත්‍ය තුලට පිහිටි කෙනා තමන් අනිත්‍ය තුල පිහිටියා කියලා දන්නේ නැහැ. නිරෝධය තුලට පිහිටි කෙනා නිරෝධය තුල තමා පිහිටා සිටිනවා කියලා දන්නේ නැහැ. ලෝකෝත්තරත්වයට පිහිටි කෙනා තමන් ලෝකෝත්තර බවට පිහිටියා කියලා දන්නේ නැහැ. නිවනට පිවිසුණු කෙනා තමා නිවනට පිවිසුණා කියලා දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? එයා සංඥා උපාදානයෙන් නෙමෙයිනේ එතෙන්ට ගියේ. එයා විඥාන උපාදානයකින් නෙමෙයි එතෙන්ට ගියේ. සංකාර උපාදානයකින් නෙමෙයි එතෙන්ට ගියේ. වේදනා රූප උපාදානයකින් නෙමෙයි එතෙන්ට ගියේ. ඒ නිසා දැනගන්න විදියක් නැහැ. මාර්ගඵල ලැබෙනේවා තිබුණට පින්නතුනි මාර්ගඵලයකදී සම විටම ලැබෙන දෙයක් නැහැ, තිබෙන්නේ අහිමි වෙන දේවල් පමණයි. එතකොට මාර්ගඵල ලබන්න ගිහිල්ලා වැඩක් තියෙනවද? කිසිදු මාර්ගඵලයකදී ලැබෙන දෙයක් නැත, තිබෙන්නේ අහිමි වෙන දෙයක් පමණයි. සියල්ල අහිමි වුණු දවසටයි අරහත් කියලා කියන්නේ. ලැබිච්ච දවසට නෙමෙයි. තේරුණාද පින්නතුන්ට? සියල්ල අහිමි වුණ මොහොතටයි අරහත් කියලා කියන්නේ. සියල්ල අහිමි වුණ දවස. එතකොට අරහත් බව කියන්නේ ලබාගත් දෙයක්ද? ලබාගත් දෙයක් නෙමෙයි. අතහැරපු දෙයක්. අනාගත කියන්නේ ලබාගත් දෙයක් නෙමෙයි, අතහැරපු දෙයක්. අනාගාමි කියන්නේ ලබාගත් දෙයක් නෙමෙයි, අතහැරපු දෙයක්. සකදාගාමි කියන්නේ අතහැරපු දෙයක්. සෝවාන් කියන්නේ ලබාගත් දෙයක් නෑ, අතහැරපු දෙයක්. මිසක් ඒක ලබාගත් දෙයක් නෑ. දැන් තේරෙනව නේද? අනුසෝතගාමි ප්‍රතිපදාව සහ පටිසෝතගාමි ප්‍රතිපදාවේ තියෙන වෙනස. පටිසෝතගාමි ප්‍රතිපදාවේ සෑම ජයග්‍රහණයකදීම තියෙන්නේ අත්හල දෙයක් පමණයි, ලබාගත් දෙයක් නැත. අනුසෝතගාමි ප්‍රතිපදාවක තියෙන්නේ ලබා ගන්න දේවල්. මම මේවා ලබා ගත්තා, මේවා ලබා ගත්තා. කොයිද පුරව ගන්න තියෙන්නේ? විඥානයේ නැවති මල්ලේ. විඥානයේ නැවති මල්ලේ ওই දේවල් පුරව ගන්නවා. කොහොමද පුරව ගන්නේ? අවිද්‍යාපත්‍ය සංඛාරා. වීදුරු කටුවලට රැවටෙනවා මැණික් ගල් කියලා. මිරිඟුවට රැවටෙනවා ජලය කියලා. රැවටීමක් පමණයි තියෙන්නේ. මනස තුල රැවටීම, මනස තුල මුලා වීම පමණයි තියෙන්නේ. දැන් මොනවද කරන් තියෙන්නේ? මේ අල්ලගෙන අල්ලගෙන ඉන්න දේවල් ටික ලිහිල් කරන්න ඕන. වරද තියෙන්නේ මෙතන මෙතන, මේ මොහොතේ මේ මොහොතේ. වරද පවතින්නේ මේ දැන් මේ මොහොතේ මේ මොහොතේ. පවතිනවා නම් පවතින්නේ මේ මොහොතේ මේ මොහොතේ. කට්ටිය කියනවා හඳුරන්නේ ඔබ තේරුම් ගන්න අමාරුයි. ඇහැදිලිවම මේක තේරුම් අතහැරීම. මම උනත් තේරුම් ගන්න ගියොත් තේරුම් ගන්න බෑ පින්නතුනේ. පස්සේ තේරුම් ගත්ත දේ තමයි, තේරුම් ගැනීම තමයි තේරුම් ගන්න බැරි එකම ප්‍රශ්නේ කියලා. නිවන තේරුම් ගැනීමට බාධාව තමයි තේරුම් ගැනීම. නිවන නොතේරෙන්නට එකම හේතුව තමයි තේරුම් ගැනීම. මොහොතක් ඒ ගැන සිතා බලන්න. නිවන තේරුම් ගැනීමට තියෙන එකම බාධාව තමයි තේරුම් ගැනීම. තේරුම් ගැනීම අවසන් වුණු දවසට ඔබට නිවන තේරේ. තේරුම් ගැනීම අවසන් වූ දවසට ඔබට නිවන තේරේ. තේරුම් ගැනීම පස්සේ ඔබ දුවන තාක්කල් ඒ සංඥාව නිත්‍ය සංඥාවෙන් දීවි. තමාගේ නිත්‍ය සංඥාවෙන් දීවි. නිත්‍ය සංඥාවට අනුරූප වූ කුසල කුසල බලවේගයක් පවතීවි. ඒ කුසල අකුසල බලවේගයත් ඔස්සේ තමන්ගේ පුජ්‍යල මමත්වයක්, මමායනයක්, එහෙම නැත්නම් ගති ලක්ෂණයක් පවතිවි. ගතියක් අනුව ජීවත් වෙයි, ගතියක් අනුව මැරෙයි, ගතියට අනුව චුතිය සිද්ධ වේ, චුතියට අනුව ප්‍රතිසන්දයක් සිද්ධ වේ. කාටද මේ තේරුම් ගන්න කෙනාට? වඩාත් දෙනෙක් අහනවා, එහෙනම් අපි මොනවද කරන්න ඕන? මේක ක්‍රියාව ඉක්ම වූ දහමක් කියන අවබෝධයෙන් නැහුම්කම් දෙන්න. ඊළඟට කියනවා, ඔය හාමුදුරුවෝ කියන්නේ මේ නිකම් බලාගෙන ඉන්න තමයි. කවදාවත් මම ඒක කියන්නේ, මම එහෙම දෙයක් කියලා නැහැ. කට්ටිය එහෙම කරනවා, මේ බණ අහන අයත් කරනවා වරද්දගෙන. මේක දර්ශන වේදයක්, නුවණ අවදි කර ගැනීමක්, හුදු සංකල්පයක්, මනෝභාවයක් ක්‍රියාත්මක කිරීමක් නොවේ. සමුතියන් වලට එන්න එපා. සමුතියේ දේවල් මේ නීති දාගන්න එපා. මේක දර්ශන වේදයක්. සමුතිය තුල රහත් වෙන්න බෑනේ. පරමාර්ථයක්. අරහත් බව කියන්නේ පරමාර්ථයක්. සියල්ල වැරදි විදියට දැකීම හෝ හරි විදියට දැකීම කියන එක අවසන් කරපු තැන. එහෙම නැතු සියල්ල ප්‍රතික්ෂේපිත ස්වභාවයක් නෙමෙයි. අරහත්ත්වය කියන්නේ සියල්ල ප්‍රතික්ෂේප කළා කියන එක නෙමෙයි. අරහත් මාර්ගය කියන්නේ, මේ ආර්ය මාර්ගය කියලා කියන්නේ සියල්ල ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි, සියල්ල අනුමත කිරීමක් නෙමෙයි, කොටසක් ප්‍රතික්ෂේප කොට කොටසක් අනුමත කිරීමකුත් නොවේ. ප්‍රතික්ෂේපය නිසා අනුමැතිය නිසා සසර රැඳෙන හැටි දැකලා ඒ සංඥාවේ නිසරු බව දැකීමෙන් අවදි වීම. ඔය ටික විදර්ශනා කරන්න ඔබට හොඳ සාරයක් හොඳ හරයක් දැනේවි ඔබේ ආධ්‍යාත්මයට. මේ සංඥා විඥාන තදින් අල්ලගත්ත කෙනාගේ ලක්ෂණය තමයි හරිම රළු බව. බාහිරින් නෙමෙයි ඒක මනින්නේ, මුදු බව හෝ රළු බව හෝ තමගේ ගැඹුරු ආධ්‍යාත්මයෙන්. ඒ ගැඹුරු ආධ්‍යාත්මයේ හරි රළුයි පින්නතුනේ මේ විඤ්ඤාණ උපාදානය සංඥා උපාදානය කරගත්ත මිනිස්සයෙක්. හරි තද බවක් තියෙනවා. තමා පිළිබඳව වුණත් හරි තදයි. අනිත් අය පිළිබඳව වුණත් හරි තදයි. ඒ සිත අනුන් නසන්න කියලා හිතුනහම අනුන් නසන්නත් යනවා, තමන් නැසෙන්න ඕන කියලා හිතුනහම තමන් නසා ගන්නත් යනවා. ලංකාවේ ඉන්නවනේ විශාල පිරිසක් එහෙම නේද? තමන්ටත් ඒක අහිත පිණිස පවත්ව ගන්නවා, අනුන්ටත් අහිත පිණිස පවත්වන. ඒ කියන්නේ සංඥා විඥාන තදින් ගන්න උදවිය. ඒ වගේම ඒ තදින් ගන්න උදවිය ලෝක සාධාරණත්වයට නෙමෙයි හිස නමන්නේ පුජ්‍යල සාධාරණත්වයට. ඒ කියන්නේ තමන්ට හරි කියලා හිතන දේ තමයි යා හරි කියලා හිතන්නේ. ඒ සංඥා විඥාන තදින් ගත්ත අය. තදින් ගත්ත අය. ශාසන ධර්මයේ අතහැරීම අවබෝධයෙන් අතහැරීමක්, සම්පූර්ණයෙන් අතහැරීමක්, ඉතිරි නැතුව අතහැරීමක්. මොනවද ඉතිරි නැතුව අතහරින්නේ? මේ රූපය මමයි, මාගේ ආත්මයයි කියලා ගන්න ස්වභාවය ඉතිරි නැතුව අතහරිනවා. මේ වේදනාව මමයි, මගේ ආත්මයයි කියලා ගන්න ස්වභාවය ඉතිරි නැතුව අතහරිනවා. මේ සංඥාව මමයි, මගේ ආත්මයයි කියලා ගන්න ස්වභාවය ඉතිරි නැතුව අතහරිනවා. මේ සංඛාරය මමයි, මාගේ ආත්මයයි කියලා ගන්න ස්වභාවය ඉතිරි නැතුව අතහරිනවා. මේ විඥාණය මමයි කියලා, මගේ ආත්මයයි කියලා ගන්න ස්වභාවය ඉතිරි නැතුව අතහරිනවා. ඒ අතහැරියට පස්සේ පින්නතුනේ බණ, පද, සූත්‍ර, ආගම්, ජාති, කුල, මල, ભેද, රටවල් ඔක්කොම ටික අතහැරිලා ඉවරයි. භාෂාවක් නැහැ එතන ඉඳලා. එතන ඉඳලා ජාතියක්, ආගමක් නැහැ, රටක් නැහැ. කෙටියම කියතොත් පුජ්‍යලයක් නෑ. පුජ්‍යලත්වය තුල වේදනයක් වන ස්ත්‍රී පුරුෂ භාවයත් එයාගේ විඥානය තුල ආධ්‍යාත්මය තුල නෑ. පුජ්‍යලයක් කියලා කෙනෙකුට හැඟෙනවා නම් සංවේදී වෙනවා නම් ඒකට තමයි කියන්නේ මාර දෘෂ්ටිය. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටි කියන්නේ ඒකට. මාර දෘෂ්ටියක් ගත්ත කෙනෙක් කියලා කියන්නේ ඒකට. මාර දෘෂ්ටි නේද කට්ටි ඉන්නේ. හැමෝම ඉන්නේ මාර දෘෂ්ටියේ. මම පුජ්‍යලේ කියලා දකිනවා. එහෙමනම් ඒ හැම දෘෂ්ටියක්ම මාර දෘෂ්ටි. මාර දිට්ටි. මාර දිට්ටි ගතන් යුත්තේ. සුද්ධ සංඛාර පුඤ්ඤෝය නයිද සත්තුප ලබ්බති. මේ සංස්කාර පින්ඩේකට සත්‍යා කියලා කියනවා මේ මෝඩ මිනිස්සු. මේක ආධ්‍යාත්මය තුල ගැඹුරු මනස තුල වෙනස් වෙන්න ඕන. බාහිරින් මෙහෙම හිතාගෙන හිටියට වැඩක් නැහැ. මේකේ සත්‍ය පුජ්ජලෙන්නේ නැහැ කියලා. ඔබ තුල ආධ්‍යාත්මය තුල සතා ඉන්නවද නැද්ද කියලා ඔබට දැනෙවි. ඔබේ ආධ්‍යාත්මය තුල ඒ සතා ඉන්නව නම් පළවාහරණ යන තුරුම ඔබ ඒ සතාට බණ කියන්න ඕන. ඔබේ ආධ්‍යාත්මය තුල ඉන්න සතාට ඔබ බණ කියන්න ඕන මේ බණ අනුසාරයෙන්. මේ ධර්මදේ සද්ධර්ම අනුසාරයෙන් ඒ සතාට අපි බණ කියන්න වෙනවා. මාරදිත්තේ ඉන්නේ මරුවා සමග වාසය කියන්නේ ඕක. ඔය සමහර අය ඒ පච්චවල කොටා ගත්තට මරුවා සමග වාසය කියන්නේ ඒක. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වට මරුවා සමග වාසය. ඒ කියන්නේ මාර දෘෂ්ටි අරගෙන ඉන්නේ මේ පුජ්‍යලේ. දකින්නේ පුජ්‍යලේ, අහන්නේ පුජ්‍යලේ, සිතන්නේ පුජ්‍යලේ, අරමුණු යන්නේ පුජ්‍යලේ, වැඩ කරන්නේ පුජ්‍යලේ, ජීවත් වෙන්නේ පුජ්‍යලේ කියලා. විදර්ශනා කරන්න බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව සද්ධර්මයේ අවබෝධයෙන් දේශනා කරන ආර්ය ශ්‍රාවකත්වයට අනුව ඔබට කරන්නට තියෙන එකම කාරණය නිවන් දැකීම උදෙසායයි. කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති. දකින්න එන පිරිස දහස් ගානක්, ලක්ෂ ගානක්, කෝටි ගානක් වෙන්න පුළුවන්. දකින්න පිරිස ස්වල්පයයි. නමුත් ඒ හැම කෙනෙක්ම ගමම් මගේ ගිහිල්ලා යම් කිසි ජයග්‍රහණයක් ලැබුණා. පූර්ණත්වයටපත් විය හැකි අබමල් රේණුවකටවත් ආසා නැති පුජ්‍යලයකට පමණයි. අවසාන චිත්තේන අබමල් රේණුවකටවත් ආසා නැති කෙනෙක් විතරයි සද්ධර්ම අවබෝධය කරන්නේ. බාහිර කලමනාකරණයක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් අබමල් රේණුවකටවත් ආසා නැති පුජ්‍යලයක් විතරයි සද්ධර්ම අවබෝධය කරන්නේ. ඒ කියන්නේ එයා ගැටෙනවයි කියන එකනේ. අපි හිතන්නේ මේ ආසා නැති කෙනෙක් කියන්නේ එයා ටීවී බලන්නෙත් නැහැ, සින්දුවක් අහන්නෙත් නැහැ, කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ, හැම දෙයක්ම එක ගැටෙන කෙනෙකුටනේ අපි මේ හිතාගෙන ඉන්නේ මේ ආසා නැති කෙනා කියලා. එහෙම හිතුවොත් ඒක නිගණ්ඨ මානසිකත්වය. තේරුණාද? ආසා නැති පුජ්‍යලයා කියන්නේ මේ මේ ඇඳුමක් වත් නැතුව පාරේ සෙරප්පු දෙයක් ගන්න නැතුව හිඟන්නෙක් වගේ යනවායි කියන එක නෙමෙයි. හිඟන්ව ආසා නැති අයද? වැද්ද ආසා නැති අයද? ඒ මූඩ තැනට ඉන්න එපා. හසේස විරාග නිරෝධෝ කියන්නේ ඒකයි අහේ පින්නතුනේ. අබමල් රේණුවක් තරම්වත්. දැන් අපි පරමාණු පැත්තෙන් ගත්තහම පරමාණු කතාව අපිනේ තෝරගත්තේ මුලින්ම. අබමල් රේණුව යනවනේ පරමාණු ගන්නට. අබමල් රේණුව හොයන්න පුළුවන්ද? හොයන්න බෑ. හැට දකින්න පුළුවන් මට්ටමට තත් එහා යනවා මේ අබමල් රේණුව. ඒ තරම් පුදුම මේ පිටි වර්ගයක් වගේ තියෙන දෙයක්. ඒක එකක් වෙන් කර ගන්න බෑ. අබමල් රේණුවක් කියලා කියන්නේ ඒ පිටි වලින් අපි එක අංශු මාත්‍රයක් වගේ එකක් සවා ගන්න වෙනවා. නමුත් ඇත්තෙන්ම එහෙම හොයන්න බැරි තරමේ දෙයක් තමයි අබමල් රේණුව. දැකලා තියෙනවද අබමල් රේණුව? දැකලා නැති ප්‍රශ්නයක් තියෙනවා. අබමල් රේණුව ගහලා බලන්න වෙනවා. අබමල් රේණුවකටවත් ආස නැහැ කියන්නේ ඇත්තෙන්ම අබමල් රේණුව ඇහැට පේන්නේ අනිශ්චයකුණුත් විශේෂ අනිශ්චයකුණුත් ස්වර්ණ පෙරුවන් දෙයක් පරමාණු හා සමාන දෙයක් ඊටත් එහා යන දෙයක්. අවබෝධ රේණු කොටවත් ආස නැහැ කියන එකේ ප්‍රබලත්වය ඒකයි. මනුෂ්‍යයාට තියෙන දිත්තේන් එහාට යන්න බැරි කම. හැම දෙයකම දිත්තයක් තියෙනවනේ. හැම දෙයම හොඳයි නරකයි. පේනවා නොපෙනෙනවා. ආලෝකයේ අන්ධකාරය. ලස්සනයි අවලස්සනයි. හරි වැරදි. මොනවාද හැම දෙයම තියෙන දිත්තේ. දිත්තේ දිත්තේන් එහාට බෙදෙනවා. දිත්තේන් දිත්ත දිත්ත ගොඩාක් එහාට බෙදෙනවා. එච්චරයි වෙන්නේ. ඒතකොට දිත්තේ තුල හිර වෙන්නේ කවුද? පුජ්‍යලයා. දිත්වය තියෙන්නේ කාටද? පුජ්‍යලයාට. දිත්වය හදන්නේ කවුද? පුජ්‍යලයා. දිත්වය ඇති තැන පුජ්‍යලයා ඉන්නව, පුජ්‍යලයා ඇති තැන දිත්වය තියෙනවා. පුජ්‍යලයා නැත්තම් දිත්වය නැහැ, දිත්වය නැත්තම් පුජ්‍යලයා නැහැ. මේ බණ මේ විදිහටම කියලා දෙන්න වෙනවා. මම වෙන ක්‍රමයකට මට කිව්වා මේක කියවෙන්නේ නැහැ. මේ සද්ධර්මය මේ විදිහටම තමයි ගලා යන්නේ. වෙන ක්‍රමයකට හරියන්නේ. වෙන ක්‍රමයකට ඉගෙන ගන්න පැන්වලින් ඒ ඉගෙන ගන්න. මේ දේ ඉගෙන ගන්න ඕන අපි මේ විදිහටම තමයි. මේ දැනුම පිණිසනව මෙය දැනුම හැලීම පිණිස. එහෙම නැත්නම් දැනුමේ අවසානයේ පිණිස, දැනුමේ මරණය පිණිස, දැනුමේ නිරෝධය පිණිසයි මේ දේශනය. කිසිම කෙනෙක් වෙන්න එපා. කිසිම කෙනෙක් වන්නට උත්සාහ කරන්න එපා. කිසිවෙක් වන්නට උත්සාහ කරන්න එපා. එසේ උත්සාහ කරනවා නම් ඔබ මමත්වයට බැඳෙන්න උත්සාහ කරන කෙනෙක්. මඤ්ඤමානෝ කියලා කියන්නේ ඒක. මමත්වයට බැඳෙන්න උත්සාහ කරන කෙනෙක්. අපි මේ දන්න බණ පද කීපේ හොඳටම ඇති අපේට මුළු විශ්වයම ජය ගන්න. වැඩේ තියෙන එකෙක්වත් ඕක හරියට රහ බලන්නේ නැතුව ඊළඟකට යන එක. මේ දන්න බණ පදේ පුදුම ගැඹුරක් තියෙන්නේ. මුහුදේ ලුණු රස පොතනින් බැලුවත් එක වාගේ මහඳ නේ. ඒ නිසා එක තැනකින් බහැලා රස බලන්න මුළු මුහුදම ඔබට දැනේ. අපේ අය කරන්නේ මොකද්ද? මේ මුහුදේ නුත්නානෝ ආය ඕස්ට්‍රේලියාවේ ගියාම ඕස්ට්‍රේලියාවේ මුහුදේ නුත්නානෝ, එංගලන්තෙට ගියාම එංගලන්තේ ඔයාලට තියෙන මුහුදු තියෙන රටවල් වල හැමතැනම ගිහිල්ලා මුහුදු වල නානවා. නාලේ ඉතින් කොහෙත් ඇවිල්ලා කියන කොහෙත් මුහුදේ ඉතින් ලුණු රහයි කියනවා. හර්ධිය තියෙන්නේ කියනවා. ඉතින් ඒ නිසා අපිට වැදගත් වෙන්නේ හැම මූදෙන්ම නාන එක නෙමෙයි. මේ එක මූදකින් මුළු මූදම තේරුම් ගන්න එක. එක තැනක. එක ධර්ම කරුණකින් මුළු ත්‍රිපිටකයම තේරුම් ගන්න එක. මුළු බුද්ධ ශාසනයම තේරුම් ගන්න එක. නැත්තම් අපේ අය නිකන් ඔළුව කුරවල් කරගෙන වෛරී බෞද්ධයෙක් නිර්මාණය වෙනවා. බෞද්ධය හරි වෛරී වෛරී සාගතයිනේ. අනිත් ආගම්වලත් එහෙමයි. ඒගොල්ලන්ගේ ඔළුවට දාල වැරදි ටිකක් ඒගොල්ලොන්ගේ ආගමෙන් කියපු වැරදි දේවල් වලට ඒගොල්ලෝ වෛර කරනවා. පුදුමයි. හරකට වඳින්න කිව්වොත් වඳිනවා, කන්න කිව්වොත් කනවා, මරන්න කිව්වොත් මරනවා, අදහන්න කිව්වොත් අදහනවා, බඩ ගන්න කිව්වොත් බඩ ගන්නවා, රෙදි අඳින්න කිව්වොත් අඳිනවා, ගලවන්න කිව්වොත් ගලවනවා. ආගම් මිනිස්සුන්ගේ විඥාණයට බලපෑම් කරලා තියෙනවා. චින්තන නිදහස නැති වෙලා තියෙනවා ආගමික දෘෂ්ටි වල තියෙන අවිද්‍යා සහගත බලපෑම නිසා. පුද්ගලයාට නිදහසේ හිතන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා බුදුදහමේ ඒ නිදහසේ හිතීමේ අයිතිය තියෙනවා. ඒ බුදුදහම පමණක් නෙමෙයි ඕනම මිනිස්සෙකුට ඉපදිච්ච ඒ නිදහසේ සිටීමේ අයිතිය තියෙන කාටවත් ඒක අවිහිර කරන්නට ඉඩ දෙන්න එපා. සියලුම අයිට කියන්නේ මනුෂ්‍යයන්ට කියන්නේ ඔබේ නිදහස අවිහිර කරන්න කිසි කෙනෙකුට දෙන්න එපා. ඔබේ ආධ්‍යාත්මික චින්තන නිදහස, සිටීමේ නිදහස, කතා කිරීමේ නිදහස අවිහිර කළත් කමන්නේ. ඔබේ චින්තන නිදහස කාටවත් දෙන්නේ නැහෙනේ. ඒක පවත්වා ගන්න. හිර වෙන්න එපා. ඔබ චින්තනයේ තුල යම් හිරවීමක් වෙලා ඉන්නවා නම් තියෙන්නේ මේ ලෝකෙන් දීපු සංඥාවක් මත තමයි. ඔබ එකක් මතක තියාගන්න ඕන, ඔබට ඔබෙන් ගැලවෙන්න බෑ. ඔබට බෑ. එහෙම නැත්නම් ඔබ විසින් උත්සාහ කළාට ඔබෙන් ගැලවෙන්න බෑ. මේක හරි ගැඹුරු දෙයක්. පොඩ්ඩක් විමසලා ඒක තේරුම් ගන්න. මම පුළුවන් තරම් ඒක තේරෙන විදියට කියන්න උත්සාහ කළේ. ඔබ විසින් උත්සාහ කළාට ඔබෙන්ම ගැලවෙන්න බෑ. මොකද උත්සාහ කරන්නේ ඔබ හෙවත් මම කියන පදනම තුලින්. ඒක හරියට මෙහෙම කියන්නත් පුළුවන්. පස්සට යන ගමන් ඉස්සරහට යන්න බෑනේ. පස්සට යන ගමන් ඉස්සරහට යන්න බෑ. දෙකක් කරන්න බෑනේ. ඒ වගේම ඔබට බෑ ඔබෙන් ගැලවෙන්න. මොකද ඔබ කියන තැනදම ඔබ මම පුජලා ඉන්නවා. මම ඉන්නවා. මට මගෙන් ගැලවෙන්න බෑ. මට කියන තැනම මගේ කියන දේ තුළ එහෙම නැත්නම් මම කියන දේ පවතින නිසා. එහෙනම් අපි ගැලවෙන්නේ කොහොමද? ඔබ නොවෙන්න ඔබ උත්සාහ කළ යුතුයි හැම වෙිටම. එතකොට ඒ උත්සාහය කරන්නේ කවුද? ඔබ නොවිය යුතුයි. ඔබ නොවිය යුතුයි. තවත් සංඥාවක් හදලා එක සංඥාවක් පළවා හරිනවා නෙමේ. සියලු සංඥාවල් තුල ඇත්තේ අවිද්‍යාවක් කියලා තේරුම් අරගෙන මනස විවෘත කරනවා. විශ්වයේ පොදු ධර්මතාවය තුලින්, ස්වභාව ධර්මයේ තුලින් ඒ පුජ්‍යලත්වයේ දිය කර හරිනවා. විවෘත මනුස්සයෙකුට ධර්මයේ ඉක්මනින් දකින්න පුළුවන්. එයා මනස විවෘත කරලා එළියෙන් තියනවා. සද්ධර්මය එනකොට ඒක දිය වෙලා යනවා. විවෘත නැහැ මේ කැටි කරගෙන පුජ්‍යලයා නිවන් දකින්න හදනකොට හැමතිස්සෙම අර කැටිය තියෙනවා. තේරෙන්න ඕනද අපිට ධර්මය? තේරුම් ගැනීම අවිද්‍යාවක් කියලා තේරුම් ගත්තේ නැත්නම් ඉතින් අපේ අය තේරෙන බණමයි හොයන්නේ ගිහිල්ලා. ඈ තේරුම් ගැනීම අවිද්‍යාවක්, තේරුම් ගැනීම බොරුවක්. තේරුම් ගන්නෙ පුජ්‍යලත්වයෙන්, තේරුමක් කියන එක ලෝකේ හදපු එකක්. ඒක ගන්න පටන් ගන්නවා. ලෝකයේ සම්මතයේ සම්මුතියේ පවතින්නේ ලෝක සම්මත ගොඩක්නේ. දැන් භාෂාව. ඉංග්‍රීසි භාෂාව වේවා. මොකද කරන්නේ? හැමදාම වචන හදනවා, අකුරු හදනවා, වචන හදනවා. හදා හදා සම්මතයක් දෙනවා. මෙන්න මේ වචනෙට මෙහෙමයි කියන්නේ. මේ වචනේ මෙහිමයි, මේකේ අර්ථය මේකයි කිය කියා දෙනවා. ලෝකේ සියලුම දේවල් එහෙම හදපු දේවල් දෙනවා. ලෝකේ ප්‍රත්‍ය කළ දෙනේ. ලෝකෙන් ප්‍රත්‍ය කළ දෙනවා. පුංචි ළමයා භාෂාවක් නැතුව උපදින පුංචි ළමයා එයාට ප්‍රත්‍ය කරලා දෙනවා දිගින් දිගටම මෙහෙමයි කියලා. ඊළඟට ඒවා ඔස්සේ ගැටෙනවා, ඒවා ඔස්සේ ඇලෙනවා. ප්‍රත්‍යයට අනුව දැන් සාසන ධර්මයේ ඊටාම සරලව පින්නතුන්ට පැහැදිලි කරලා දීුණ ඇලීම් ගැටීම් දුරලන්න කියලා. බලන්න මේ වචනේ මොනතරම් හරබර වචනයක්ද කියලා. ඇලීම් ගැටීම් දුරලන්න කියන එක හරියට තේරුම් ගත්තේ නැති වුණාම අපේ බෞද්ධයෝ ගැටීම් පුරුදු කළා. එහෙමත් නැත්නම් මොනවා හරි සංඥාවක ඇලීමක් පුරුදු කළා. මොකද හේතුව මේ පුජ්‍යලත්වයේ ඉක්ම වූ ආර්ය භූමියකටපත් වෙච්ච කෙනෙකුට ඇරෙන්න මේ ඇලීම් ගැටීම් දුරලීමේ ක්‍රමවේදය කියාපාන්න බෑ, කියලා දෙන්න ශක්තිය නැහැ. කොච්චර උගත් උනත් ඒ අයට ඒ ශක්තිය පහළ වෙන්නේ නැහැ. මොකද හේතුව එයාගේ විඥාණය ඇලි ගැටීම් වලින් එහා ලෝකයක් දකින්න නැති නිසා. ඒ නිසා ඔබ ආර්ය ශ්‍රාවකත්වයක් මයි පින්නතුනේ තේරුම් ගත යුත්තේ. කල්‍යාණ මිත්‍රත්වයේ හැටියට තෝරාගත යුත්තේ මොකද හේතුව? ඒ ඇලීම් ගැටීම් ඉක්වන්න පුළුවන්කම ලැබෙන්නේ ආර්ය ශ්‍රාවකත්වයකට පමණයි. ඒ කියන්නේ අඩුම තරමේ සංයෝජන තුනක් දුරු කරපු ආර්ය ශ්‍රාවකත්වයෙන් එහාට තමයි ඒක ලැබෙන්නේ. මමත්වේ දුරු කර දකින්න, මමත්වේ දුරු කර බලන්න, මමත්වේ දුරු කර සිතන්න, මමත්වේ දුරු කර ජීවත් වෙන්න, ඒ ජීවිතය ස්වභාවික ජීවිතයයි, සජීවී ජීවිතය. ජලය වාගේ මෘදුයි, අනතිමානී ගුණයෙන් යුක්තයි, සත්‍යවාදී, යථාර්ථවාදී. සත්‍යවාදී ඉන්න තැන පින්නතුනේ පුදුමාකාර සහනයක් මේ තියෙන්නේ. සත්‍යවාදී වූ තැන පුදුමාකාර සහනයක් තියෙන්නේ. එයා හදාගත්ත දේවල් නැහැ. හදාගත්ත දේවල් නේ. හරිම සජීවී. හොඳයි කියලා දෙයක්වත් නැහැ. කිසිම දෙයක් එයාට හොඳ නැහැ. නරකයි කියලා දෙයක්ුත් නැහැ. එයාට කිසිම දෙයක් නරකක් නැහැ. මධ්‍යස්ථයි කියලා දෙයක් කිසිසේත්ම ගන්නෙ නැහැ ඉතින්. තේරෙන්නේ නැත්තම් වඩා හොඳයි. මේ කියන ධර්මයේ තේරෙන්නේ නැත්තම් වඩා හොඳයි. තේරුම් නොගැනීමම තේරුම් ගන්න. එහෙම නැත්තම් තේරුම් ගන්න බැරි ස්වභාවයම ඔබ ප්‍රගුණ කරා. තේරුම් ගන්න බැරි ස්වභාවයම ප්‍රගුණ කරා. විශේෂයෙන්ම ධර්මයේ යම් අවබෝධයක් තියෙන පිරිසට අපි මතක් කරන්න ඕන. ඒගොල්ලෝ එක දන්නවා කිසිම සංඥාවක් නොගෙන ඉන්නවයි කියන තැන නෙමෙයි ධර්ම අවබෝධය කරගත්ත කෙනා වාසය කරන්නේ. ආර්ය ශ්‍රාවකයා නිරෝධ සංඥාව, ඒ කියන්නේ තමන් අවබෝධ කරගත්ත නිරෝධය තුළ තමයි වැඩ ඉන්නේ. එහෙමත් නැත්නම් ඒකට අපි කියනවා ධර්මයේ ඒ අදාළ මාර්ගඵල සමාපත්තිය කියලා. දැන් සෝවාන් මාර්ගඵල සමාපත්තියක් තියෙනවා. සකදාගාමි මාර්ගඵල සමාපත්තියක් තියෙනවා. අනාගාමි මාර්ගඵල සමාපත්තියක් තියෙනවා. අරහත් මාර්ගඵල සමාපත්තියක් තියෙනවා. එතකොට මේ සංයෝජන තුනක් දුරු කරපු සෝවාන් මාර්ගඵල සමාපත්තියේදී ලැබෙන වරප්‍රසාදය තමයි ආත්ම දෘෂ්ටියෙන් තොරව වාසය කරන්න පුළුවන්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසනේ මෙන්න මේ සංයෝජන තුනෙන් හිරිහැරයක් නොවන තැනක එයාගේ සෝහාන් මාර්ගඵල සමාපත්තිය පිහිටනවා. ඒ නිරෝධයෙන් එයා වාසය කරනවා. ඒ නිරෝධයෙන් එයා වාසය කරනවා. ආත්ම දෘෂ්ටිය නැති විචිකිච්ඡාව සහ සීලබ්බත පරාමාසයෙන් තැවෙන්නේ නැති තැනක තමාගේ ආධ්‍යාත්මික නිරෝධය පුරුදු වෙනවා. ඒ පුරුදු වෙන තරමට එයාගේ අනිකුත් සංයෝජන ක්ෂය වෙනවා, දුරු වෙනවා, වාෂ්ප වෙලා යනවා. ධර්ම මාර්ගයේ පවතින තරමට ඒවා වාෂ්ප වෙලා යනවා. සෝවාන් වීම සඳහා කරන්න තියෙන සද්ධර්මයේ ශ්‍රවණ කිරීම, පංච උපාදාන ස්කන්ධය ආදී නිවේ දැකීම, සකදාගාමි වීම පිණිසත්, සෝවාන් වුණා නම් සකදාගාමි පිණිස තියෙන්නේත් ඒකමයි, අනාගාමි පිණිස තියෙන්නේත් පංච උපාදාන ස්කන්ධය ආදී නිවේමයි, අරහත්ත්වයට දක්වාම තියෙන්නේ පංච උපාදාන ස්කන්ධය ආදී නිවේමයි. එතකොට පංච උපාදාන ස්කන්ධයට දැඩිසේ ඇලීමයි, පුජ්‍යලත්වයෙන් සසරට බරව ඇලීමයි නැති වෙන්නේ පළවෙනි මාර්ගඵලයේදී. එහා ඊට පස්සේ සංසාරට බර කෙනෙක් නෙමෙයි, සංසාරයෙන් නිදහස් වීමට බර කෙනෙක් බවට පත් වුණා සතර අපායට යන්නේ. සතර අපායට යන්නේ කියන්නේ පින්නතුනි පුදුම ජයග්‍රහණයක්. ලෞතුරා බුදු කෙනෙක් මතක් කරන මේ ජයග්‍රහණය මොනතරම් වටිනවද කියලා, ලෝකාධිපත්‍ය රජකමට වඩා වටිනවය. එහෙනම් ධර්ම අවබෝධය කරගත් කෙනෙක් සතුටු වෙන්න, මම ලෝකාධිපත්‍ය රජ කෙනෙකුට වඩා සන්තෝෂෙන් ඉන්නේ. ඇමරිකාවේ ජනාධිපතිට වඩා කවුද අලුත් එක්කිනා ටොම්ද කවුදනේ, එයාටත් වඩා මම ලොකු කෙනෙක්. අහෝ සපත. ඊළඟට බුදු පියාණන් වහන්සේ මතක් කරනවා සියක් වසක් බුදු කෙනෙකුට කරන උපස්ථානයට වඩා සෝතාපට්ටි මාර්ගඵලය වටිනවය. සියක්වසක් බුදු කෙනෙකුට කිසිදු අඩුවක් නොවෙන්නට උපස්ථාන කරන යම් උපස්ථායකයෙක්. ඊට වඩා වටිනවය සෝහාන් මාර්ගඵල සම්පත. එහෙමනම් ඔබ අවබෝධ කරගත්තනම් ඔබ සතුටු වෙන්න. මම ලෝතුරා බුදු කෙනෙකුට සියක්වසක් උපස්ථාන කළ කෙනෙක්. ඊටත් වඩා වටින කෙනෙක්. අහෝ සපත. තමන්ගේ වැලියු එක තමන් හදාගන්න, නැති වැලියු එකක් දාගන්න ඕනේ නැහැ. තියෙන වැලියු එක හදාගත්තට කමක් නැහැ. මොකද තියෙන එක නැතිව හදන්න බෑ. දැන් සාසන ධර්මයේ ಗುಣ කියන්න එපයි කියලා නේ. තියෙන නැති ಗುಣ කියන්න එපා, බොරු කියන්න එපා. තියෙන ගුණේ කියන්න අයිතියක් තියෙනවා. අර ගණන් පුළුවන් නම් ගණන් පුළුවන්, ඉංග්‍රීසි පුළුවන් නම් ඉංග්‍රීසි පුළුවන්, සිංහල පුළුවන් නම් සිංහල පුළුවන්. ආ ගුණ තියෙනවා නම් මෙන්න මේ ගුණ තියෙනවා, මේ ගුණ නැත්තම් මේ ගුණ නැහැ කියලා කියන්න. විවෘතෝ කියන්න පුළුවන්. නැති ගුණ වරුණා කිරීමයි වරදක් ඇදෙත් තියෙන්නේ. එහෙම නැතුව තමන්ට මාර්ගඵලයක් කියනවා, මම මේ මාර්ගඵලයේ ඉන්නවා, මම මේ தත්ත්වයට පත් වෙලා ඉන්නවා කියන්නේ. දෙයක් නැහැ. සමහර අය ඕක රැවටීමෙන් කියනවා, සමහර අය හිතාමතා ප්‍රෝඩාවට කියනවා. ප්‍රෝඩාවට කියන කට්ටිය අල්ලගන්න පුළුවන්. වචන 10ක් අහලා මම කියන්නම්, මෙයා ධර්මයේ දැකලා, මෙයා ධර්මයේ දැකලා නැහැ කියලා. ධර්මයේ දැක්කේ නැති ත්‍රිපිටකය ගැන දේශනා කරන ස්වාමීන් වහන්සේලා හොඳට ඉන්නවා. ඉතින් අර සාමාන්‍ය අයට ඒක තේරෙන්නේ අනේ අගමුල පටලවා ගන්නවා. අගමුලට ගැලපෙන්නේ නැති දේවල් කියනවා. කලින් කියපු දේවල් වලට දැන් ඒවා ගැලපෙන්නේ නැතුව යනවා. නොයෙකුත් දේවල් තියෙනවා ඒවා ඇතුලේ. ඒක සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ ඉතින්. ලස්සනට ඉතින් පොඩි හන වෙනසක් කරලා කිව්වහම ඒක එමයයි. මොකද අපේ මිනිස්සුත් හරි වැරදි බලන්නේ පොතෙන්නේ. හරි වැරදි බලන්නේ මේ විශ්ව ධර්මතාවයකින් නෙමෙයි, තථාගතත්වයකින් නෙමෙයි බලන්නේ. පොතෙන් ආ පොතට හරිනම් ඔළුව වෙනවා. පොතට අනුකූලව ඉගෙනගත්ත දෙයට අනුකූලව වැරදි නම් නෑ නෑ, මගේ ඔළුව එහෙම එකක් නෑ. ඔව් තියෙනවා ඔළුව දෙපැත්තට වැන්නවනේ. මෙහෙම මෙහෙම කරොත් පිලිගත්තා, මෙහෙම මෙහෙම කරොත් ඒ කියන්නේ අර දෙන්නේ නැහැ, ආයෙක ගණන් ගන්නෑ. ඉතින් මම බලාගෙන ඉන්න යමක් කිව්වම මෙහෙම මෙහෙමද වනන්නේ, මෙහෙම මෙහෙමද වනන්නේ කියලා. ඒකට මම තේරුම් ගන්නා මෙහෙම මෙහෙම වෙනවා නම් හරි එයා ගත්තේ නැහැ වැඩි. ලේසි නෑ ඔළුව වනන එකක් දැන්. තමන්ගේ ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරලා ස්වාමීන් වහන්සේගෙන් විසඳුම් ලබා ගන්න පුළුවන්. වැවේ කිඹුල්ලෝ ඉන්නව වෙන්න පුළුවන්. නමුත් වැවේ කිඹුල්ලෝ ඉන්න බව දන්නේ නැති ආගන්තුකයාට කිඹුල්ලෝ පිළිබඳව බියක් නැත. එහෙත් වැවේ කිඹුල්ලෝ ඉන්නවා. ඔබට ඒක තේරෙනවා. වැවේ කිඹුල්ලෝ ඉන්නවා. ආගන්තුකයෙක් එනවා නාන්න. ආගන්තුකයා ඔහේ පැනලා නානවා. ගමේ ඉන්න කට්ටිය කටට අත තියන් බලන් ඉන්නවා, මූණට අත තියන්. අර මිනිස්සයා කිඹුල්ලෝ ඉන්න වැවේ නේද අර නාන්නේ. හැබැයි අර නාන පුජ්‍යලයා ගැන අපි දුරින් ඉඳන් හිතනවා, හරි නිර්භීත පුජ්‍යලෙක්, එයා කිඹුල්ලොන්ට බය නැතුව වෙන්නේටි කියලා. පස්සේ බලනකොට ඒක නෙමෙයි එතන තියෙන්නේ. මොකද කිඹුල්ලෝ ඉන්න බව දන්නේ නැහැ. සමහර අයගේ සතරාපාබිය නැහැ. ඇයි? කිඹුල්ලෝ ඉන්න බව දන්නේ නැහැ. අනිත් ඔය ආගම් වල ඉන්න අයට එහෙම ඒගොල්ලන්ට සතරාපාබිය නැහැ. කිඹුල්ලෝ ඉන්න බව දන්නේ නැහැ. ඒකයි එතන තියෙන වෙනස. හැබැයි කිඹුලා කාපු ගමන් තමයි වැඩේ වෙන්නේ. ඒගොල්ලන්ට ගතියට අනුව චුතියක් තියෙනවා, චුතියට අනුව ප්‍රතිසන්දියක් තියෙනවා. ප්‍රතිසන්දියට අනුව සසර තියෙනවා. ඕනම කෙනෙකුට බුදුහාමුදුරු දේශනා කරේ ආගමක් නෙමෙයි. මනසේ පවතින සත්‍ය. බුදුහාමුදුරන්ට උමනාවනේ ඒක හොයාගන්න. එහෙම නැතු ආගමක් හදලා කට්ටියක් හදලා ගුණුවක් හදලා වර්ගයක් හදලා ලේබලයක් හදන්න උමනාව කවදාවත් නැහැ අපිටත් නැහැ. ඕනත් නැහැ. ඕනම ඇඳුමකින් ඉන්න ඕනම ආගමකින් මේක අහන්න. ඔබේ ආගමේ ඇඳුම් අඳින්න, ඔබේ ආගමේ ලාංඡනේ තියාගන්න, ඔබේ ආගමට අනුව මේ පූජා වට්ටි තියන්න, කෑ ගහන්න, යාඥා කරන්න, ඕන දෙයක් කරන්න. මේකත් අවබෝධ කරගන්න. මේ වෙනුවෙන් සත පහක්වත් කැප කරන්න උමනාවකුත් නැහැ. මොන කාරණයක් ඇතනේ මතු වුනේ? සතර අපාය විශ්වාස කළා නැතා, තේරුම් ගත්ත යනතා තියෙන්නේ එතන අනවබෝධයේ පමණයි. ඒ නිසයි කීමනක් තියෙන්නේ ඥානවන්තයෝ අතහැර යන තැන් වල මෝඩයෝ පිලුම් ගන්නවා කියලා. ඥානවන්තයෝ අතහැරලා දාන දේවල් වලට මෝඩයෝ පොර කනවා. දැන් ওই බල තණ්හාවට පොර කනවනේ. ওই බල තණ්හාවට පොර කාලා පොර කාලා ওই බෝම්බෝලින් වීඩියෝලින් ඊමේ මැරෙනවා. මැරුණට පස්සේ නිකන් ඉන්නේ මේ ගිහිල්ලා බලනවා ඔය සාත්තර පොලකින් එහෙමත් කොහෙද එහා ඉපදිලා ඉන්නේ කියලා. ඉතින් අපිට ඉතින් ආරංචි වෙනවා අර ඇමතිතුමා, මේ ඇමතිතුමා අහවල් තැන මලයක් එක් වෙලා ඉන්න අය, අහවල් ගෙදර ඉන්න අය, අහවල් කාමරේ ඉන්න අය, අහවල් පාර්ලිමේන්තුවේ වටේ ඇවිදින අය කියලා කියනවා. ඉතින් සාත්තරේට මෙයාට පිම් මදිය ඉන්න අය, රෙදි මදිව ඉන්න අය, මෙයා කරපු දේවල් ගැන කාස්සල්ලෙන් ඉන්න අය කියලා. ගොඩාක් වෙලාවට මල යක්කු බවට පත් වෙනවා. මොකද යක්කුනේ කොහොමද ඒගොල්ලෝ හරි යක්කු අක්ෂ පාටකේ මේ ජීවත් වෙන්නේ. ඉතින් ජීවත් වෙද්දී යකා නම් මලහම මොකෝ අහිංසක කෙනෙක් වෙනවද? ඊපස්සේ මලත් යකා. මලත් අර විදියටම තදයි. මල යක්ෂය බවට පත් වෙනවා. ලේසි නෑ. පින්නතුනේ මේ 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 මනෝ ශරීරය, මනෝභාවය, ඒ ගුණය ලෝකේ මේ වෙනකොට මේ කැමරා ඇසින් පෙන්눔 කරනවානේ. තමන්ගේ ආධ්‍යාත්මය තුළ වෙනවම මේ ශරීරයෙන් එහාට ගියපු මනෝ ශක්ති භාවයක් ඕරා එකක් තියෙනවා කියලා අඳුනගෙන තියෙනවානේ. වෙනම මනෝ කායක් පවතින බව. ඒ ශක්තිය සංසිඳවන එකයි මේ අපි කරන්නේ ධර්මයෙන්. ඒ සසර අවිද්‍යාත්මක ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය සංසිඳවන ක්‍රමවේදය මේ දෘෂ්ටි නොගැනීමේ සීලය පුරුදු කරන්නයි හදන්නේ. දැන් මෙහෙට ආපු වෙලාවේ ඉඳලා කරන්නේ දෘෂ්ටි සිඳින එක. දෘෂ්ටි දෙන එක නෙමෙයි කරන්නේ අපි, දෘෂ්ටි සිඳින එක. ඔබ කරගන්නත් ඕනේ ඒක. අපි කරන්නේත් ඒක. ඔබ යම් දවසක අනිත් කෙනෙකුට උපදේශයක් දෙනවා නම් ඒ කරන්නේත් ඒක. දෘෂ්ටි සිඳින එක, දෘෂ්ටි නැති කරන එක. පැහැදිලිද? දෘෂ්ටි නොමැති සිල්වත් බව. පින්නතුනේ ඒක අප්‍රමාණ සීලය. ඒකට කියන්නේ අප්‍රමාණ සීලය. අප්‍රමාණ සීලය පුරුදු කරන්නේ. එතකොට අප්‍රමාණ සීලය පුරුදු කරන අය උසස් මාන්නයක් ඇති කරන්න කියලා නෙමෙයි. අර ප්‍රමාණවත් සීලය ආරක්ෂා කරන කෙනාට වඩා අප්‍රමාණ සීලය පුරුදු කරන කෙනාව උසස්. මොකද එයාගේ සීලය අනන්තයි. නොකැඩෙන, නොබිඳෙන, සිදුරු නොවන, පැල්ලන් නොසිටින, වෙනස් නොවන, වෙනස් කළ නොහැකි සීලය ඔබේ කඳුනා ගත්තද? ඒක පද නැහැ. ගාථා නැහැ. ඒ ලෝකෝත්තර සීලය. මෙන්න මේ ලෝකෝත්තර සීලය වඩන කෙනෙක් තමයි සමාධියට එන්නේ. ලෝකෝත්තර සමාධිය. ඒ ලෝකෝත්තර සමාධිය වඩන කෙනෙක් තමයි ප්‍රඥාවට එන්නේ. ඒ ලෝකෝත්තර ප්‍රඥාව. ලෝකෝත්තරත්වය ප්‍රත්‍යක්ෂ වීම. නමුත් ඒක අපි අනුරූප කළා, අනුගත කළා බාහිර වෘත වලට. ඊට පස්සේ වෘත සීලය සහ අපි ගන්න මේ පදවල අතර වෙනසක් නැහැ, දෙකම වෘත. සිල්වත් වතක් එහෙම පුරුදු කරන්න නෙමෙයි බුදුහාමුදුරු කෙනෙක් වැඩම කළේ. මේ පංච උපාදානස්කන්ධයේ තියෙන නිස්සාරත්වය පෙන්වා දෙන්න. එහෙනම් තාපේ එකට කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම පෙන්වනවා. මේ ලෝකේ කොතනට දේශනයක් අහන්න ගියත් ඔබට අසන්න ලැබේවි ඒ දේ වැරදි, මේ දේ හරි කියලා. එහෙම නේද? ඔව්. මේක ආවහම වෙන තුර වෙනස්. ඒ දේත් වැරදි, මේ දේත් වැරදි, කොයි දේත් වැරදි. වැරදි කියන එකත් වැරදි, හරි කියන එක කොහොමත් වැරදි. වැරදි කියන එකත් වැරදි කියලා තේරුම් ගත්ත දවසට අපි නිදහස් කියන මේ අසිරිමත් අපිට වැරදිච්ච වැරදිල්ල පෙන්වා දීමයි කරන්නේ. ඉතින් බලන්න කොයි බකවත් තැනකට ගියාම අහන්න වෙන්නේ නැති එකක් අහන්න වෙන්නේ අපිට. ඉතින් මේ වගේ ධර්මයක් තිබුණු ලංකාවේ, අර ඉන්දියාවෙන් වාකරි ප්‍රශ්නයක් නිසා ලංකාවට ආවනේ ඔය කන්ද කුමාර කියන කෙනා කතරගම දෙයියෝ. මේ බණ ඇහුවාම කතරගම දෙයියෝ තේරුම් ගත්තා ඒක ඔළුවකින් නම් අහලා මදි කියලා. එයා ඔළු හයක් විතර හයි කරගත්තා. දැන් ඕගොල්ලන්ටත් එලා තියෙන මොකද්ද? මේ බණ නම් තේරෙන්නේ නැහැ, ඒක ඔළුවකින් ඔළුව හතරක් පහක් තිබ්බනම් හොඳයි කියලා හිතනවා. බලන් කතරගම දෙයියෝ නේද? එක්ක දකුණු පළාතේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න බැරි නිසා වටේටම මූණු හයි කරගත්තා. මොකද හේතුව අමාරුයි නේද දකුණේ ඉන්න මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න කියලා. මොකද මේ ඉස්සරහින් කප්පෙන්ලා පිටිපස්සෙන් ඇවිල්ලා පොල්ලෙන් ගාන මිනිස්සු ඉන්නේ. ඉතින් කතරගම දෙයියෝ තේරුම් ගත්තා ඉස්සරහට විතරක් ඇස් තිබිලා මදි මේ මිනිස්සුත් එක්ක ජීවත් වෙනවා නම් පිටිපස්සට දෙකක් හයි කරගන්න ඕන කියලා. එහෙම වෙන්නේ නැති කියලා හිතන ඒ උපකල්පනය. මේ ඒක නෙමෙයි ඒකෙන් තියෙන්නේ ආගේ අර කුසලතාවයන් පිළිබඳව. කෙසේ හරි මටත් හිතලා දෙනවා එක ඔළුවකින් නම් මේක කරන්න බෑ කියලා. ඒ දවස්වල. සෝමහාමුදුරුවෝ නම් කිව්වා අර මූණු හයක් වටේට හිටියනම් අනිත් ඒවත් ඒ වගේම වටේට හිටලා ඇති නේද කියලා. කෙසේ හරි ඔබට විශේෂ ඥානයක්, විශේෂ ගුණයක් අවශ්‍යයි ජීවිතය අවබෝධ කරගන්න. ඒ ඇත්තොත් ශාසනයට පස්සේ යොමු වෙච්ච පිරිස, ශාසනයට සහයෝගය දුන්න පිරිස, ඔය විශේෂ අපි කියවන ඔය ගාථා එහෙම හදලා කොඩ නගලා අක්ෂර පිහිටවලා ඝන පිහිටවලා හදලා දුන්නේ එතුමන්ලා කියලා සඳහන් වෙනවා. ඔය බුද්ධෝති ලෝක සරණෝ ජයෝ මුනින්දස්ස ඒ සත්‍යක්‍රියා බලයන්. ඒවා හරි බලවත් දේවල්. අදිෂ්ඨාන කරන්න ඔය සුවිශේෂී තැනකට ගිහිල්ලා ගොඩාක් අය අදිෂ්ඨාන බලයක් ඇති කරගෙන ඇවිල්ලා නිවන් ධර්ම අවබෝධ කරගත් අවස්ථා තියෙනවා. මට මේ මේ මේක අවබෝධ කරගන්න ඕන මේ කාලය තුලදි කියලා අදිෂ්ඨාන කරන්න. ඔබේ මනසට දෙන්න ඕන එක. මරණයෙන් මැරෙන්න කලින් කොහොම හරි නෙමෙයි මේ අදාද මට ඉක්මනින් මේ මාසය ඇතුළත මේ සතිය ඇතුළත මට මේක අවබෝධ කරගන්න පසක් කරගෙන ජීවත් වෙන්න ඕන බොහෝ කාලයක් කියලා අදිෂ්ඨාන කරන්න. දැන් ශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟ හරි රුවන්වැලි සෑය ළඟ හරි ඈ කැලණි බෝධිය ළඟ හරි කන්දි විහාරය හරි කොහේ හරි ගියාම තමන්ගේ අවබෝධය තමන් ඇති කරගන්න අදිෂ්ඨාන කරන්න. එවිටයි ඔබේ මනස ඔබ එතෙන්ට රැගෙන යන්නේ. උනන්දුවක් නැති කෙනෙක්, ඕන ගමක් නැති කෙනෙක් හැමදාම ඉතින් ඇවිල්ලා අහගෙන ඉඳීවි, අහගෙන ඉඳලා අහගෙන යාවේ, ආයේ ඇවිල්ලා ඉඳීවි. එච්චරයි. වෙනසක් ඇති වෙන්නේ නැහැ. එහෙම නම් ඉතින් හැමෝටම පුළුවන් විශ්වවිද්‍යාල මේ පුටුවේ ගිහිල්ලා වාඩි වෙලා හිටියාම මේ විභාගය සමත් වෙයි. අපේ පුතා විශ්වවිද්‍යාල යනවායි කියලා පුටු යනවා, පුටුවේ ගිහිල්ලා වාඩි වෙලා ඉඳලා එනවා. ඒ කියන්නේ කිසිම දෙයක් ගැන කල්පනා කරන්න, කිසිම දෙයක් ලියා ගන්න, කිසිම දෙයක් මතක තියාගන්න. එයා පුටුවේ වාඩිලා ඉඳලා ගෙදර යනවා. එතකොට සමත් වෙයිද? සමත් වෙන්නේ නැහැ අපේ. ඒ වගේ අපි කිසි වෙලාවක හිතන්න එපා අපේ මේ කැපවීමක් නැතුව අපිට මේ දේ ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. අතිශය කැපවීමකින් යුක්තවමයි මේක අපි ලබන්නේ. කිසිම දෙවි කෙනෙකුට බනින්න ඕනත් නැහැ. කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න ඕනත් නැහැ. මන් දෙවිවරුන්ට වඳින්නේ නැහැ. වඳින්න කියන්නේ වඳින්නේ නැත්තේ මේ මාන්නයකට නෙමෙයි. ඒගොල්ලන්ට වඩා දෙයියෝ හිටියනම් දෙයියෝ මට වඳිනවා කියලා මන් දන්නවා. ඒ නිසා දෙයියන්ට මම වඳින්නේ නැහැ. නේද? බුදුහාමුදුරු දෙවියන්ට වඳින්නේ නැහැ. ආරි ශාවකයෝ හාමුදුරුවරු දෙවියන්ට වඳින්නේ නැහැ. පුතජන හාමුදුරුවෝ උනත් එහෙම වඳින්නේ නැහැ. මොකද දෙවියන්ගෙන් වැඳුම් ලබන මට්ටමද තමන්ගේ ආධ්‍යාත්මික දර්ශනය සහ ගුණය හදාගන්න එකයි තියෙන්නේ. මිනිස්සුෙකුට උනත් පුළුවන්, අය ගිහි කෙනෙකුට උනත් පුළුවන් දෙවියන්ගෙන් වැඳුම් ලබන ප්‍රශංසා ලබන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. මහේශාක්‍ය දෙවරු අල්පේශාක්‍ය දෙවරුන්ව වඳින්නේ නැහැ නේ. ඒවලු මහේශාක්‍ය. සක්ව දේවේන්ද්‍රයා වගේ අය ඉන්නවා නම් එහෙම කියනවා නම් ඉතින් මේ එහෙම කරන්නේ ඒ වගේ. ඒ අයට වඩා උසස්. එතකොට දෙවියන්ට වඩා පහත් වෙලා ඉන්නේ. ඔව්, ඊටත් වඩා ಗುಣ අඩුවෙන් ඉතින් පහළට තියෙනවා නම් විතරයි. දැන් බලන්න මේ දේශනාව තුළ ඔබේ මනසේ තිබුණු වේගවත් බව අඩු වෙලා ගිහිල්ලා ලොකු සිතිවිලි අතර අතරක් හොඳට පිහිටලා හුස්ම බොහොම සැහැල්ලුවෙන් වැටෙන මට්ටමකටපත් වෙලා වැඩි සංඥාවල් අල්ලගන්න දුවන්නේ නැති ස්වභාවයටපත් වෙලා ධර්මයන්ත් එක්ක අපූරු නිහඬියාවක අර දෘෂ්ටි නොගැනීමේ සීලයත් එක්ක, දෘෂ්ටි නැති ඒ සමාධියත් එක්ක ඒ දෘෂ්ටි නැති ප්‍රඥාවත් එක්ක සිහියත් එක්ක අවදි වෙලා බලන් මනස හැඩගැහුන විදිය. ඇයි ඒ ධර්මයේ ආශ්චර්යය? ධර්මයේ තියෙන ප්‍රාතිහාරය. දේශනා ආදේශන ප්‍රාතිහාරය. ඔබට බෑ ඔබේ මනස හදන්න, සද්ධර්මයටයි ඔබේ මනස හදන්න පුළුවන්. ඒ නිසා සද්ධර්මයට ඔබේ මනස බාර කරන්න. ඇයි? ඔබ මඩගොහුරු ඉන්නේ, ඔබ ගැලවෙන්න උත්සාහ කරන විට තව තව ගිලෙනවා. අර කාන්තාරේ තියෙන වැලි අගල් වගේ ඒවා. ඒවා වැටෙනවා. වැටුණාට පස්සේ මොකද වෙන්නේ? වැලි වලවල් වගේ ඒවා තියෙනවා. ඒකෙන් ගොඩ එන්න උත්සාහ කරනේ මොකද වෙන්නේ? යට යනවා. උත්සාහ කරනේ යට යනවා. නිවන් දකින්න හදනේ යට යනවා. නිවන් දකින්න හදනේ දකින්න බැරි වෙනවා. පුජ්‍යල නිවන් දකින්න යද්දී වෙනදී සද්ධර්මයට ඔබ බාර කරන්න. ඔබේ මනස නැත්තම් ඔබ මමයි කියලා ගන්න ස්වභාවය, මමත්වය ජී කර හරිනේ. මම කන්ට්‍රෝල් කරන්න ගියාම, මම පාලනය කරන්න ගියාම අර වැලි අගල වැටිච්ච මිනිස්සු වගේ තමයි, අර මඩ ගොහුරු වගේ තමයි. යක් ගොඩ එන්න තෙරපනකොටම මඩේ තව ගිලෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක අවශ්‍ය කරන පිටින් උදව්වක්. පිටින් කොටයක් කඹයක් ඕන. මේකත් අරගෙන එයා ගොඩට එනවා. ආන්නේ වගේ කල්යාණ මිත්‍රාගේ අතහිත ආනන්දේ 100%ක් ඕන. නැත්තම් මේ ලෝකයේ ඉන්න පුතජන සත්වයා මේ වැලි අගලේ වැටුණා වාගේ, මඬ ගොහුරේ වැටුණා වාගේ ගොඩ එන්න හදනෙහි ගිල්ල මැරෙනවා. ඒක නේද වෙන්නේ? ගොඩ එන්න හදනෙහි ගිලෙනවා. ඔය කතාවම තමයි අර චූලපන්තක හම්දුරන්ට දුන්නේ. මට මේ කතන්දර දෙක තුනේ සීමාව දකින්න බැරි විදිහට මම අර්ථ දකිනවා. මේ පොඩි කාරණා දෙක තුනක් වෙන්න පුළුවන්. නමුත් පුදුම විදිහට රසවත් විවිධාකාරයෙන් අර්ථ දකින්න පුළුවන් ඒකේ. රසවත්. ඇයි? එයා පිරිසිදු කරන්න පිරිසිදු කරන්න පුණුත වැරෙනවා. මෙතන ගොඩට එන්න හදනෙහි ගිලිනවා. දෙකම එකයි. ඔබත් ගොඩට එන්න හදනෙහි ගිලිනවා. ඔබ ඒක තේරුම් අරගෙන නැත්තම් දන්නේ නැහැ. හැබැයි නැත්තම් තේරුම් ගත්තේ නැත්තම් ඉතින් තව කිලි. හොඳින් තේරුම් ගන්න, ගොඩට එන්න උත්සාහ කරන තැන පුජ්‍යලත්වයෙන් ඔබ ගිලිනවා. ඒ නිසා පුජ්‍යලත්වය ටිකක් තුනී කරලා සද්ධර්මයට බාර කරන්න. ගත සිත සැහැල්ලු කරමින් ශාන්ත වූ ආස්වාසය ප්‍රාස්වාසය සමග ජීවත් වන්න. බයිසිකලයක් වදින්න කවුරු හරි ඉගැන්නුවත් බයිසිකලේ පදින්නේ තමන්ගේ ඇඟේ තියෙන බැලන්ස් එකට ඉගැන්නුව විදියට නෙමෙයි. වාහනයක් පදවන්නත් මූලික සිද්ධාන්ත ටික ඉගැන්නුවට එයා එතන ඉඳලා වාහනේ පදවන්නේ ඉගැන්නුව විදියටම නෙමෙයි, එයාගේ මනසේ ඇති කරගන්න බැලන්ස් එකට සමබරතාවයට තමයි වාහනේ පදවන්නේ. එයාගේ ඇඟේ තමයි ඒක පිහිටන්නේ නුවණේ. තමන්ගේ මනස ඒ වගේ සමබර කරගන්න තමන් දක්ෂ වෙන්න ඕන. සාමාන්‍යයෙන් අපි හොද්දක් කිරි හොද්දක් හදන්නේ මෙහෙමයි, සම්බෝලයක් හදන්නේ මෙහෙමයි, පරිප්පුවක් හදන්නේ මෙහෙමයි කියලා කවුරු ඇහුවත් සරල සිද්ධාන්තයක් කියලා දෙයි. මේකට දාන්නේ ලුණු දානවා, මිරිස් දානවා, කහ තුන පහ දානවා, ලුණු දානවා, මිරිස් දානවා කියලා කියයි. හැබැයි මේ ප්‍රමිතිය සහ තමන්ගේ තියෙන රසඥතාවයට ඒක ගලපගන්නේ තමන්ගේ ජීවිතයේ එක හදලම තියෙන අත්දැකීමත් එක්ක, සිහිනුවණත් එක්ක. එතකොට රහට හොද්දක් හදා ගන්නත් පුළුවන් නම්, සම්බරව බයිසිකලයක් පදින්නත් පුළුවන් නම්, සම්බරව වාහනයක් එලවන්නත් පුළුවන් නම්, ওই තුනෙන් එකක් හරි පුළුවන් නම්, ඒ රසවත් විදියට සම්බර විදියට තමන්ගේ මනස හදා ගන්න බැරි. මේ ධර්මයත් එකතු කරගෙන ඒ මනස නැමැති බයිසිකලෙත්, මනස නැමැති වාහනේත්, මනස නැමැති හොද්දත් හදාගන්න පුළුවන්. තේරෙනවා නේද? තමන්ගේ රසඥතාවය දන්නේ තමන්. දැන් සමහර ගාල් වල දානගෙන වල දන් ඩිංගක් අමාරුයි. මොකද ලුණු වැඩි. මොකද ඕන් ලුණු වැඩියෙන් අනුභව කරන අය. ඊළඟට සමාජතංග ලුණු නෑ. එමයි. ඒ යාගේ රසඥතාවය. නමුත් ඔවුන්ට ඒක රසයි. ඒ වගේම මේ ධර්ම කරුණු ටික එකතු පහදු කරගෙන තමන්ට තියෙන්නේ රසවත් විදියට තමන්ගේ මනස ගොඩනගන්න, නිවෙන විදියට තමන්ගේ මනස ගොඩනගන්න, පැහැපත් ආකාරයට තමන්ගේ මනස ගොඩනගන්න, සෞම්‍ය වන ආකාරයට තමන්ගේ මනස ගොඩනගන්න. දැනුම නම් දැන් මට අරවත් තේරෙනවා, මේවත් තේරෙනවා, හාමුදුරුවෝ කියන බණ ටිකක් තේරෙනවා කියලා කියන නෑ. දැන් දැන් දැනුම අයින් කරන්, දැනුම අයින් කළා ප්‍රායෝගිකත්වයට එන්න. දැන් සමහර අය හිතාගෙන ඉන්නවා මේ ධර්ම කරුණු දැනගත්තාම හරිනේ දැන් මම මේ ටික දන්නවනේ කියලා. දැනුම වැඩක් නෑ, මේ ප්‍රායෝගිකත්වයේ පිණසයි මේ දේශනාව කරන්නේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ. ඒ ධර්මයේ තුල විනයක් ඇති කරව ගන්නයි, ධර්මයෙන් ආධ්‍යාත්මික ප්‍රත්‍යක්ෂ විනයක් ඇති කරවන්නයි මේ මහන්සිය. එහෙම නැත්නම් මේක විනාඩි 10කින් කියන්න පුළුවන්. ඈ හාමුදුරන්ගේ බණ කියන්නේ කිසිම දෙයක් ගන්න එපා කියලා නේ. එහෙම නැත්නම් අපේ බෞද්ධයෝ කියන්නේ නේද, බුදු හාමුදුරුවෝ ඉතින් කිව්වේ අනිත්‍යයි කියන එකද? එම කියනවද නේද? කියනවා. ඒ හරි ලේසි. ඒ අපි බෞද්ධයෝ ඔක්කොම ටික දන්නෝ මුළු බුද්ධ ශාසනයේ. ඒක හරි මෝඩ දැනීමක්. ඒක මෝඩ සංකල්පයක්. ඒ සංකල්පයකට ඇවිල්ලා මේක මෙහෙමයි 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 කියලා සිටීම වරදක්. ඒ සයිතනින් එහාට ගියපු දෙයක් තියෙන්න ඕන. එහෙමනම් ඔබේ මනසයි ඔබේ නුවණයි ඔබේ ඥානයයි අවදීන් සිටින්නේ. ජලයේ කිසිම හැඩයක් නැහැ. පාටක් නැහැ. රසයකුත් නැහැ. ඒකට කවලම් වුණොත් ඕනම දෙයක් ඒ රසය ගන්න පුළුවන්. ඒකට කවලම් වුණොත් සායමක් ඒ පාට ගන්නත් පුළුවන්. ඒක බෝතලයට දැම්මම බෝතලේ හැඩේ, වීදුරුවට දැම්මම වීදුරුවේ හැඩේ, වැවට දැම්මම වැවේ හැඩේ, ටැංකියට දැම්මම ටැංකියේ හැඩේ. භාෂාවත් එහෙමයි. භාෂාවක නියතයක් නැහැ. අපේ මනස සැලෙන්නේ කොහොමද ඒ භාෂාවට අනුව? ඒක තමයි භාෂාවේ හැදේ. එන අපේ මනස සෞම්‍ය ලෙස සැලෙන විදියට මේක ගන්න අපි දැනගන්න ඕන. ඔබට අයිතිය. පිහිනන්නවා කියන එක උගන්වන්න නම් තප්පර 10ක් යන්නේ නැහැ. මේන්න මෙහෙමයි පුරුදු ගන්න කියලා අඩ දෙක කරකවල පෙන්වන්න පුළුවන්. කකුල් දෙකෙන් ඩොකඩොක ගාලා ගහග පිහිනන්න කියලා. ඉතින් ඕක ඉගෙනගෙන පයින්නක බලන්න වැවකට. වැඩිම පැත්ත තියෙන්නේ පින්නතුනි දැන ගැනීම පිළිබඳව නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නය පින්නතුන්ට. මේක ප්‍රායෝගික වීම තුළ මේ සමබරතාවය ඇති කර ගැනීම පිළිබඳව. කම්බියේ ඇවිදින සමබරතාවය ගැන මැජික් එකක් පෙන්වන මිනිස්සෙක් දැක්ක ආනන්ද හැමදෙරුව බුදුහාමුදුරන්ට සැලකලාම ඒ මොහොතේ මතක් කරේ ආනන්දය ඔයිට වඩා අමාරු මේ සමබරතාවය. ඊට වඩා සංකීර්ණ සම්බරතාවයක් ආනන්ද. මේ ධර්මයේ ජීවිතය, ධර්මයේ ජීවිතය ඔයිට වඩා ප්‍රබල සමබරතාවයක්. එක උණබටයකින් තනි කකුලකින් හිටගෙන සමබරතාවය පෙන්වන මැජික් කරුවෙකුට කිව්වේ ඔයිට වඩා අමාරු මේ සමබරතාවය. මගේ සමබරතාවය වම් කකුලත් මුදාහැරලා දකුණු කකුලත් මුදාහැරලා වර්තමානයේ නොපිහිටන තැනයි කියලා දේශනා කළා. ඒ කියන්නේ බුදුහාමුදුර එක කකුලකින්වත් හිටගන්නේ වම් කකුලත් අතහැරලා දකුණු කකුලත් අතහැරලා වර්තමානයේ නොපිහිටන තැනයි මාගේ සමබරතාවය කිව්වා. ඕක අහපු මැජික් කාර්යය නිවන් දැක්කා. මේ ඇතු දකින්න ඇත්තේ ඇයි? මේගොල්ලෝ නිවන කියලා එකක් වාන්නේ හිතේ මවාගත්ත දෙයක්. එහෙමත් නැත්නම් අද්භූත දෙයක්. යම සංඥාවට අහු වෙන දෙයක්. නිවන් මම දකින්න ඕන. ඇයි මම් පින් කරේ මෙච්චර කාලයක් මම නිවන් දකි කියලා විශ්වාසය ඉන්නේ? නිවන් දකින්න ගියාම තමයි තේරෙන්නේ මට නිවන් දකින්න බෑ කියලා. එතකොට අර පින් ටික අපරාධනේ නේ. පින් ටික අපරාධනේ නේ. පින් වැඩන්නේ නෑ. පින් ටිකත් අයින් කරන්න ඕන, පව් ටිකත් අයින් කරන්න ඕන නිවන් දකින්න. පින් තියාගෙන ඉන්න කෙනාට නිවන් දකින්නත් බෑ, පව් තියාගෙන ඉන්න කෙනාට නිවන් දකින්නත් බෑ. පින් පව් දෙකම කරන්න නැතුව ඉන්න මනුස්සයෙකුට කිසිසේත්ම නිවන් දකින්නත් බෑ. මොකද එහෙම නෑ. එක පැත්තකටවත් නෑ. කෙනාට නිවන් දකින්න බෑ. පින්පව් දෙකම නොකර ඉන්න මනුස්සයර නිවන් දකින්න බෑ. පින් කරන කෙනාට නිවන් දකින්න බෑ. පව් කරන කෙනාට නිවන් දකින්න බෑ. පූජ්‍යලට නිවන් දකින්න බෑ. දැන් ඔක තේරෙනවද? ඔක තෝරලා ගන්න. ඔක තැම්බෙනකොට කසාය ගාන්න තමන්ට තමන්ගේ ආත්මය සුවපත් කරන විදියට ඔක තැම්බිලා හැදෙනවා. තිම් පව් දෙකම නොකර ඉන්න කෙනා හරි නේවන් දකින්න බෑ කියලා අහු මතක් කරගන්න. මෙවැනි ධර්ම කරුණක් ඇති එදා හිටපු මහා මේ හේතු සම්පත් ඇතුව හිටපු ඒ උත්තමයන්ට මේ කාරණේ විනිවිද ගිහිල්ලා ජීවිතේම පෙරලා ගන්නවනේ. එතන ඉඳලා අවදි වෙනවා. එතන ඉඳලා ධර්මයෙන් අවදිලා කටයුතු කරනවා. ඒක ආශ්චර්යයක්. අද හේතු සම්පත් අඩු අය ඉන්නේ. ඒ නිසා බොහෝ ධර්මය අහන්න, බොහෝ ධර්මය අහන්න, බොහෝ සෙයින් ධර්මයට කැප වෙන්න. එහෙම තමයි අපහසුයෙන් සසර පුරුදු මදි අය ගොඩාක් ධර්මය අහන්න ඕන. කැපවීමෙන් අහන්න ඕන. අර හේතු සම්පත් සසර තිබුණා නම් ඉතාම කෙටි වචනයකින් ධර්මයෙන් නවති වී කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. කෙනෙක් කියනවා මට මේ 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 ආහාරයේ රස දැනෙන්නේ නැහැ කියලා. මොකද කියලා හොවාම කියනවා මගේ රසනාල මේ ස්ථාවි පද්ධති මිය ගිහිල්ලා. ඉතින් දැන් මං ඒ මනුස්සයෙක්ට කිව්වොත් එහෙම මේ ඔයා කොහොම හරි මේක රස දැනගන්න උත්සාහ කරන්න කිව්වොත් එහෙම හරියන්නේ නැහැ. මොකක් කියනවා මගේ රසනාල නෑ, රසනාහර නෑ, මැරිලා මාචරය යනකොට නැති වෙනවා කියනවනේ. ඉතින් ඒ නිසා සිහිය පුරුදු කිරීම, සද්ධර්මයේ හොඳින් ඇසීම, අවදිය හොඳින් පුරුදු කර ගැනීම තමයි අපිට කරන්න තියෙන්නේ. එතකොට අර රස නහර අවදි වෙනවා වගේම අපේ ප්‍රඥාව අවදි වෙනකොට පවතින දේ පවතින ස්වභාවයෙන් තේරෙන්න පටන් ගන්නවා. එතකොට අපිට ඒක තේරෙනවා. දැන් එහෙම තේරුම් ගන්න සතර බය ඇති කරගන්න ඕනේ කියනකවත්, අපාබිය ඇති කරගන්න ඕනේ කියනකවත් මේ තියෙන බය ටික බලන්න ඉස්සෙල්ලා. දැන් ගොඩක් ඒවා එහෙනම් සංසිඳිලා නම් තියෙන ටික බලන්න, ඒ ටිකත් අයින් කරගන්න. මොනවද තියෙන මමත්වයක් තියෙනවනේ පතුලේ. තමන්න දැනගවද යම් කිසි මමත්වයේ ගුණ? ආන්න හරි. එතකොට ඔය ආපස්සට හැරිලානේ ඔය එන්න හදන්නේ. ආපස්සට හැරිලා එන්න හදන්න එපා. තව ටිකක් අර ගැඹුරින් ගැඹුරටම ගමන් කරලා අර තියෙන අවසානයේ රැඳිච්ච හට්ටිපල්ලේ දංකොඩේ වගේ කොටස ඒක හූරලා අයින් කරන්න බනහන්න. එහෙම නැතු එින් මෙහාට ආයි බනහන්න එපා. සරල වෙන්න හදන්න එපා. ඊට වඩා ගැඹුරින් පරමාර්ථයට ගමන් කරන්න. පැහැදිලිනේ? එතකොට ওই ප්‍රශ්න එකක්වත් එන්නේ නැහැ. අර ප්‍රශ්න ගැන බලන්න ඕනේ නැහැ. අර අර තියෙන ගැඹුරේ තියෙන ප්‍රශ්න දෙක තුන ඉවරයක් කරන්න. හොඳයිනේ. හරි. ඉදිරිපත් කරන්නේ නැත්නම් ඔබේ මේ ප්‍රශ්න අපිට හඳුනා ගන්න ලැබෙන්නේ ඔබේ තියෙන කුණු හරි ධර්මය හරි මොනවා හරි එළියට එන්න පටන් ගන්න සාකච්ඡා කිරීමෙන්ම තමයි. ඒසයි ඉදිරිපත් කරන්න ගැටලු තියෙනවා. කෙටියෙන් ධර්මේ නම් සඳහන් වෙනවා ඇලීම් දුකට හේතු වේ. හරි මේ තියලා තියෙනවා. එහෙම නැහැ. දැන් ඇලීම් දුකට හේතු වෙන්නේ දුක පිණිස දෙය පවතින දෙයකට ඇලුනොත් විතරයි. ධර්මයට ඇලුනොත් ඒක දුකට හේතු වෙන්නේ නැහැ. ඒ වගේම අපේ තණ්හාවක් තියෙනවා. තණ්හාව දුකට හේතු වෙන දෙයකට ඇලුනොත් තමයි ඒක දුක පිණිස පවතින නරක තණ්හාවක් බවට පත් වෙන්නේ. ශෝකයට හේතුවක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව හොඳ දෙයකට ඇලුනහම ඒක එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. තමන්ට අනුන්ට විපතක් සිද්ධ වෙන්නේ නැති දෙයකට ඇලුනහම එහෙම සම්මර විපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලෝභයේ නෙමෙයි වරද තියෙන්නේ, ලෝභය නැමෙන පැත්ත. දැන් පිහියක් ගත්තාම පිහිය කියන එක අපි හිතමු ලෝභය කියලා. පිහිය කියන එක අපි හොඳට කොච්චර දේවල් වලට පාවිච්චි කරනවද අපේ ජීවිතයේ දවසෙම. පිහියක් අල්ලන්නේ නැතුව ජීවත් වෙන්න නැති තරන්නේ නේද කෙනෙක් නේද? එළවලු කපන්න, පළතුරු කපන්න මේ දේවල් වලට පිහිය භාවිත කරනවා. නමුත් පිහියෙන් අකුසල් කරන්න බැරිද? පව් කරන්න බැරිද? පුළුවන්නේ. සත්ව මරන්න පුළුවන්නේ. අවතේ ඒක කරන්නේ. ඉතින් ඒ වගේ දෙයක් මේ ලෝභය කියන්නේ. ඈ ඇලීම් කියලා කියන්නේ. ඒ නිසා ඇලීම් එකක්වත් වැඩන්නේ නැහැ කියලා අයින් කරන්න ගියොත් 31 වෙනවා. ඇලීම් තියෙන්න ඕනේ. දැන් මම ධර්මයට ඇලුම් නැත්තම් ධර්මේ නෑ. ඈ ධර්ම කියන්න ඕන කියලා මම ඇලෙන්නේ නැත්තම් ඈ ධර්මයේ අනිත් අයට ප්‍රචාරය කරන්න ඕන කියලා ඇලෙන්නේ නැත්තම් ඈ යාපත් විදියට මේ භවනා වැඩසටහනක් පැවැත්මක් මම කරන්න ඕන කියලා ඇලෙන්නේ නැත්නම් මම නිරෝගීව මේ සහනයෙන් සතුටින් ඉන්න ඕන කියන අදහසට මම ඇලෙන්නේ නැත්නම් කටයුතු කරන්නේ නැත්නම් මාතුලේදී නැති වෙනවා. ඒ නිසා මම ඇලෙනවා යහපතෙහි. හොඳ දෙහි ඇලෙන්න ඕන. එතකොට අපි ලෝභයයි කියලා හඳුනගන්න ඕන විපත්තිකර දායක දෙයක් විතරයි. ඒ ඒක එහෙමයි. දැන් අපි සමහර වෙලාවට අපි කියනවා මේ ලුණු වැඩි භාවිතා කරන්න හොඳ නැහැ කියලා. ඉතින් සමහර දේවල් තියෙන ලුණු දාන්න නැතුව කන දේවල්, සමහර දේවල් තියෙන ලුණු දාලා කන දේවල්. එතකොට කෙනෙක්ගේ කම්මැලි කමට හරි මේ පාළුවට හරි එයා මේ සමහර වෙලාවට TV එකේ මොනවා හරි බැලුවයි කියලා හරි රුචිකත්වයට අනුව තමන් බැලුවයි කියලා හරි අත්දැකීමක් අවබෝධයක් ලබා ගන්න යමක් බැලුවයි කියලා හරි ඒක මේ 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 මේකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වයින් එහෙම කෙලෙස් උපදිනවා අය එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක දිහා එයා බලන සහ ඒ තුළින් ගන්න දේ සමහර වෙලාවට ඒක හිර කරගෙන දුරු කර ගන්නට වැඩිය හොඳයි. ඒක බලලා තමන් ඒක රිලැක්ස් කරගෙන තේරුම් ගන්න. සමහර ඒවයින් අර අනවබෝධය තුලින් ඇති කර ගන්න දේවල් තියෙනවා. අයහපත පිණිස යාටම බලපවත් කරන දේවල් තියෙනවා. ඒ වගේ දේවල් හොඳ නෑ. ජීවිතයට එකතු කර ගන්න. ඒ නිසා අපි බලන්න ඕන අපිට මේක මොන විදියට බලපානවද කියලා හැමතිස්සෙම. දැන් ඒක මහත්මයක් හිටියා. ඒ මහත්මයාට තිබුණ මේ පුදුම දෙයක් තමයි පාරවත් තනියෙන් යන්න බයයි. පාරේ ගියත් මහත්මයාගේ අතින් අල්ලගෙන තමයි යන්නේ. ඒකට හේතුව ඒ තරම් බය. හිතේ බිය තියෙනවා. එතකොට ওই බිය හැදුනේ කොහොමද කියලා දන්නවද? මේක මම තමයි හොයාගත්තේ බොහොම සාකච්ඡා කරද්දී. පස්සේ බලනකොට මම අහුව මොන වගේ සංගරාජ පත්‍රද කියවන්නේ. බලනකොට හොල්මන් කතාම තමයි ත්‍රාස්‍ය ජනක දේවල්ම තමයි බලන්න කැමති කිව්වා. හොල්මන් කතාක වැඩිම කියවන්නේ. ඒවට මොකක් හරි නමකුත් කිව්වා. ඒ වගේ දේවල් කියවනවා. ඊළඟට බලන්නේ හොල්මන්ම චිත්‍රපටේ. ඉතින් මං කියන්නේ දැන් ඕන හොල්මන්ම වෙලා නේද කියලා. මේ ඕම තව ටිකක් බලන්න කිව්වා හොල්මන්ම වෙයි කියලා. ඉතින් ආය අහන්න දෙයක් නැහැ නේ. බිය 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 කියන ආස්වාදයේම පුරවාගෙන පුරවාගෙන දැන් අර දේවල් වලින් ඇති වෙච්ච ඒ හොල්මන් දොරක් දැක්කත් පේන්නේ අර චිත්‍රපටියෙන් දොර කඩාගෙන එන දෙයක්. හුණෙක් කෑ ගැහුවත් හිතෙන්නේ අර චිත්‍රපටි දර්ශනයක් එක්ක ආදේශ වෙලා තමයි යාට ටක් ගාලා මේ පේන්න පටන් ගන්නවා. දැන් දොර කඩාගෙන ඇවිල්ලා අපි ඔක්කොම මෙතන නැති කරලා දාන්න දර්ශනේ පේන්න පටන් ගන්නවා. ඉතින් බිය බිය පුරව ගත්තාම බියයි. ඉතින් ඒ නිසා ඒක දිහා එයා බලන ක්‍රමයක් එහෙම වෙන්න ඕන. ඉතින් ඒක තියෙනද ඒක ඕනම කෙනෙක් ඒක තේරුම් කරලා ගන්න ඕන, තේරුම් ගන්න. ඒ වගේම කිසි වෙලාවක අපිටවත් අපි බලපෑම් කරන්න හොඳ නෑ. මොකද බලපෑම තුලින් අපේ මනස හදාගෙන වැඩන්නේ අවබෝධයෙන් සංවර කරන්න ඕන. තමන්ගේ ගෙදර ඉන්න කෙනාටත් බලපෑමක් හොඳ නෑ. අවබෝධයෙන් එයා තුල සංවර කරන්න ඕන. දරුවන්ටත් එහෙමයි. දරුවොත් බලපෑමෙන්නේ මේ හදන්න ඕන. අවබෝධය තුලින් එයා සංවර කරන්න ඕන. ඒ නිසා මෙන්න මේ අවබෝධයෙන් සංවර වීම කියන එක බලපෑමෙන් සංවර වීම කියන්නේ දෙකක්. ඒ නිසා බලපෑමෙන් සංවර වීම කියන එක හරිතාවකාලිකයි, අවිද්‍යාව සහගතයි, ඒක ඵලදායි නෑ. අවබෝධයෙන් සංවර වීම කියන එක තුලදී එයා හරි ප්‍රබුද්ධයි, සතුටෙන් ජීවත් වෙනවා. ඒ නිසා අපිට මේ ඇති කරවන ලෝභය, තණ්හාව වගේ, ආශාව වගේ දේවල් අපි බලන්න ඕන යෙදিলা තියෙන්නේ ධර්මයේ දියුණුව සඳහාද, එහෙම නැත්නම් ඒ අපේ අකුසල පාර්ශවයටද කියලා ඒ චේතනා ස්වરૂපයෙන් බලලා තමන් ප්‍රමාණවත් කරගන්න, කලමනාකරණය කරගන්න තමන් දැනගන්න ඕන. දැන් බුදු කෙනෙක් එහෙම තිබුණේ නැහැනේ, එහෙම අමුතු නීති රටාවක් දාගෙන තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් රජ මාලිගෙත් ඉන්නෝ, දුගී පැල්පතෙත් ඉන්නෝ, ලස්සන ආරාමයකත් ඉන්නෝ, ගහක් යටත් ඉන්නෝ, හරිය නිදහස්. එහෙම නිකන් හදාගත්ත ඝන මේ නීති පද්ධතියක් නැහැ බුදු කෙනෙක් ළඟ. ඒ තරම් උන්වහන්සේ නිදහස්. ඝන නීති පද්ධතියක් තෝලා අපි ගමන් කරන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? හරි රෞද්‍ර මිනිස්සෙක් නිර්මාණය වෙයි. නේද? හරි මෘදු බවකින් තේරුම් කරගන්න ඕන. ඒකයි ඔය ඝන නීති පද්ධති නිසානේ ඔය සමහර වෙලාවට ඔය ඔක්කොම අවුල් වෙන්නේ. නේද? ඒ නිසා මේ අපි හරියට අපේ මනස හරි පුළුල්ව දකින්න උත්සාහ කරන්නේ. අපේ මනස වුණත් ඊටාම පොඩි කූඩුවක් හදලා මේ කූඩුවේක මේ මනස දාලා තියන්න උත්සාහ කළොත් එහෙම මනස එතන හිර වෙනවා. අපේ මනසේ යම් කිසි තියෙනවා, කාය විඥානික ස්වභාවයක් තියෙනවා, ඉන්ද්‍රිය ස්වභාවයක් තියෙනවා, හෝමෝන ක්‍රියාකාරීත්වයක් තියෙනවා, අපේ කෙලෙස් කියන ස්වභාවයක් තියෙනවා, මනෝ ධාතුවක් තියෙනවා. මේ දේවල් එක්ක යම් කිසි වපසරයක් අපිට අවශ්‍යයි ජීවත් වෙන්න සහ මේක තේරුම් ගන්න, අවබෝධ කරගන්න. අන්න ඒ තුලේ නිදහස තුල එයාට ඉන්න පුළුවන්. දැන් අපි මාළුවෙක් හරි අරගෙන චූටි මේ වීදුරුවකට දැම්මම මාළුවට හෙල්ලෙන්නවත් බෑනේ, උට පීනන්න බෑ. තේරෙනව නේද? එයා අපි දානවා ටිකක් ලොකු ටැංක එකකට මාළුවාගේ ස්වරූපෙත් එක්ක. ඈ අඟල් දෙක තුනක ලොකු මාළු වෙනවා. අපි දානවා සාමාන්‍ය අඩි 5ක් 6ක් ලොකු ටැංක එකකට. ඒකට දැම්මම එයා ලක්ෂණට ඒ කොනේ ඉඳන් මේ කොනට පියා පීනගෙන යනවා. මේ කොනේ ඉඳන් එයාට තියෙනවා යම් කිසි ආවරණයකුත් තියෙනවා. නමුත් එයාට පීනන්නත් පුළුවන්. ආන් ඒ වගේ ඔබේ මනසේ සමාධිය වඩද්දී, ගුණය වඩද්දී, ඒ වගේම සංවර වෙද්දී, සංවර කරද්දී මේ කුඩාම කුඩුවකට දාන්න එපා. තමගේ ගෙදර බල්ල හරි ඒවා. උඩ ටිකක් හැරෙන්න පෙළන්නේ ඉන්න පුළුවන් කුඩුවකට දාන්න ඕන. මනසත් එහෙමයි. තාම කුඩා කුඩුවකට දාන්න එපා. සම්කිසි කුඩාම දෙයක් තුළ හිර කරන්නට එපා. දැන් ඔබ සමාධිය වඩන්න ගියාම සමහර වෙලාවට මේ Nirodhayat එක්ක ඔබ poreකනව වෙන්නේ නැති. Nirodhay හදාගන්න. ඇයි? අර චූටි බූඩුවකට ඔබන්න හදන මෙයා. එහෙම දාන්න එපා. යංගි සීඩක් තියෙන්න ඕන මනස හදාගන්න. ඒකටත් ඔබට වෙලාවක් තියෙන්න ඕන. ඒක ඔබේම හැඩයට, ඔබේම රසට වෙන්න ඕන. සමාධිය වඩන්න හිත හදාගන්න හොඳම වෙලාව තමයි හිත අසන්සුන් වෙලාව. ඔබට කෑම කන්න හොඳම වෙලාව තමයි ඔබට බඩගිනි වෙලාව. ඔබට නිදා ගන්න හොඳම වෙලාව තමයි ඔබට නිදිමත වෙලාව. නිවන තත්ත්ව පරීක්ෂණයට දාන්නයි වෙන්නේ දැන්. ඉතින් නිරෝධ වුණා නම් ඒක කාටවත් තත්ත්ව පරීක්ෂණයකට භාජනය කරන්න උවමනාවක් වෙන්නේ නැහැ. ඒක ස්වභාවයෙන්ම ගතසිත නිවායන නිවීමක් බවට පරිවර්තනය වෙනවා. නිකන් අපි අර තාවකාලිකව දැනුමින් ඒක ඇඩ් කරගත්තාම තමයි සුළු මොහොතකට මුඛවත්ම නැති නිරෝධයක් වගේ දෙයක් පේනවා. වෙනුවට පස්සේ එතනින් එහාට යන්න බෑ. හරිය මේක ඒ කියන්නේ ඇතුලින් එහාට යන්න උත්සාහ කරන කෙනෙකුත් එතන ඉන්නවා. තේරෙනවනේ? Tamanta මේක තේරුම් ගන්න. එතනින් එහාට යන්න බෑ. එතන හුන්න ශූන්‍ය භාවයක් තියෙනවා. එතනින් එතකොට අපි ඇවිල්ලා තියෙන Nirodhe නෙමෙයි. Nirodhe නෙමෙයි. යම් කිසි ශූන්‍යතාවයක කොටු වෙලා මගේ හිර වෙලයි තියෙන්නේ උතන. ඒ නිසා තත්ත්ව පරීක්ෂණයක් අවශ්‍ය වුණා. ඉතින් එහාට යන බැරි තත්ත්වෙකුත් තියෙනවා. එතන තියෙන කුජලත්වය රැඳිලා තියෙනවා. අනිත් එක තමන් ශූන්‍යතාවේ ඉන්නවයි කියන හැඟීම, ගුණය ඒ කුජලත්වය හඳුනනවා, විඳිනවා. එවනම් ඕක නෙමේ Nirodhe. Nirodhe කියලා කියන්නේ අපි උතනනොත් එහාට යා යුතු ගමනක් තියෙනවා. පුජ්‍යලත්වයේ Nirodhe ලබන්න ඕන. පුජ්‍යලය ලැබෙන Nirodhe, පුජ්‍යලය විඳින Nirodhe වැඩක් නැහැ. පුජ්‍යලත්වයෙන් තොරව ලබන Nirodhe, පුජ්‍යලත්වයෙන් නිදහස් වූ Nirodhe අපි ලැබිය යුතුයි. එතෙන්ට ආවහම නම් තත්ත්ව පරීක්ෂණය අවසන්. තත්ත්ව පරීක්ෂණයක් කරන්න දෙයක් නැහැ. දිත්වේ අවසන් වෙලා හැම දෙයකම දිත්වයක් නොමැතිව විශ්වය අත්දකිනවා. කිසිවකම දිත්වයක් නැතුව විශ්වය අත්දකිනවා. ඒ කියන්නේ මේ මම අරහන් අය කියන ඒ දිත්වයක් නැහැ. එතනින් ආරම්භ වෙන දිත්වයේ බෙදීම අවසන් කරන කෙනාට කිසිම දෙයක දිත්වයක් නොමැති ඒකීය ස්වභාවයක්. ඒකීය ස්වභාවයක් කියලා කිව්වට මේ ලෝක සම්මත ඒකීය කියන එක නෙමෙයි. විශ්ව ගුණය, නිරෝධ ගුණය, නිර්වාණ ගුණය, මමත්වයෙන් තොර වූ ඒ ස්වභාවිකත්වය. එයා තුළ අමරණීයව පිහිටනවා. නොසෙල්ලෙන විදියට පිහිටන, නොසෙල්ලෙන විදියට දකින්න. කෙනෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ ඒ කෙනා අනිවාර්යයෙන්ම තේරුම් අරගෙන අහන්න ඕනේ. මේ මම මේක ඉදිරිපත් කරන්නේ මාව නිවැරදි කරන්න ස්වාමීන් වහන්සේට. එහෙම නැතුව මේ මතය අල්ලගෙන දරාගෙන නම් නෙමෙන්න ඕනනේ නේද? එතකොට ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන් ඒකේ සංශෝධනයක් කරાવી කියන බලාපොරොත්තුව තියාගන්න. ඒකට කමන්නේ. ඒකට ලැජ්ජ වීමටවත්, ඒකට කනස්සල්ලටපත් වීමටවත් ඒක අවශ්‍ය නැහැ. තමන් සිටින්නේ කොතනද? තමන්ට ඒක පරීක්ෂා කරගන්න හොඳම අවස්ථාව. අනිවාර්යෙන් ඔබව නිවැරදි කිරීමට අවසර ස්වාමින් වහන්සේට ලබා දිය යුතුයි. මම අර ගියපාර හොඳ වචනයකින්ම පින්නතුන්ට මතක් කළා නේද? ගුරුවරයෙක් කියලා එයා පිළිගන්නවා කියලා කියන්නේ ඒ කෙනාට නේද අවවාද කිරීමේ අයිතිය ලබා දීලා පූජා කරලා මේ ඉන්න කෙනෙක්. එතකොට බණ කියන ස්වාමීන් වහන්සේට අපිව නිවැරදි කරන්න බෑ කියලා අපි වල්ලාගත්ත මතේ අපි ඉන්නවනම් ඒ ගුරුත්වය බාරගත්තා නෙමෙයි. ඒ ගුරුවරයා කෙරෙහි ශ්‍රද්ධාවෙන් කටයුතු කළා නෙමෙයි. ඒ නිසා ඔබ ඔබේ නිවැරදිතාවයේ ධර්මයට බාර දෙන්න, ඔබ නිවැරදි කරන්න. මේ සියල්ල එක තැන් කරලා ගන්න විට, සම්පින්දණය කරලා ගන්න විට ඔබේ ඥානයේ ප්‍රමාණයට, ගුණයට ඔබට ඒකාන්ත වශයෙන්ම මේ සද්ධර්මය සාක්ෂාත් කරගන්න පුළුවන්. හැබැයි අනුගත වෙන්න ඕන. මැරෙන්න බය අය බනහන්න එපා. වහාම ඒක නතර කරන්න කිසි තේරුමක් නැහැ. ඔබට මරණය පහු කරගෙන යා හැකි ධර්මයේ පරිත්‍යාගයක් දහම්සොඬ රජ කෙනෙක් ඔබේ ආධ්‍යාත්මය තුල ඉන්නවා නම් පමණක්ම ධර්මය අසන්න. අන්න එයා කෙනා ඒ තැනා තමයි යකාගේ කටට පණිද්දී මගදී බණ පදේ ඇහෙන්නේ. හොඳට මතක තියාගන්න, මරණය කියන දෙයට පණිද්දී මගදී බණ පදේ ඇහෙන්නේ ඒ කෙනාට තමයි. ජකාගේ කටට පණිවිඩ තමයි මගදී බණ පදේ ඇහෙන්නේ. ඒ කියන්නේ මරණය කියන එකට ජීවිතය අතහරින තැන තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. මැරෙන අය නිවන් දකින්නෙත් නැහැ. මැරෙන්න බය අය නිවන් දකින්නෙත් නැහැ. මෙහි මරණයක් ඇතයි කියලා හිතන අය නිවන් දකින්නෙත් නැහැ. ඉපදිලා ඉන්න අය නිවන් දකින්නෙත් නැහැ කියන එක තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. ඇත්තෙන්ම ඉතින් සම්බේ සංඛාරා අනිච්ච. ඒක තියෙන්නේ කලකිරෙන්න නෙමෙයි, hina වෙන්න, සන්තෝෂෙන් ජීවත් වෙන්න, සතුටෙන් ජීවත් වෙන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි.